අද 2023 මැයි මස 21 වෙනි ඉරිදා අපි සහභාගි වන්නේ නිසරණ වනයේ මගින් ආධුනිකයින් සඳහා සතිමත් වීම සඳහා පවත්වාගෙන යනු ලබන වැඩසටහන 140 වෙනි වැඩසටහනටයි. මේට සහභාගි වන නම කීමට අවසරයි පූජ්‍ය ධම්මකුසල ස්වාමින් වහන්සේත්, පූජ්‍ය ධම්මසරණ ස්වාමින් වහන්සේත් ඇතුළු අනිකිත් ස්වාමින් වහන්සේලා, මෙහි මෑණියන් වහන්සේලා ඇතුළු ඔබ සම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපේ පළවෙනි අංගයේ මේ වැඩසටහනේ තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් අප සඳහා සතිමත් වීම අලලා කරනු ලබන දේශනාවකට සාන් දීමයි. අනතුරුව අපේ වැඩසටහන කෙටියෙන් විස්තර කරනවා. ඉන් අනතුරුව ඔබ සැම ඉදිරිපත් කරලා තියෙන සතිමත් වීම පිළිබඳ වාර්තා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර උපදෙස් ලබා ගන්නවා. ඒ වගේම වාචිකවත් ඔබේ ප්‍රශ්න ගැටලු සතිමත් වීම පිළිබඳ අත්දැකීම් අපට ඉදිරිපත් කරන්න පුළුවන් කරලා ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්න. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් පසු අපි වැඩසටහන නිමා කරනවා. දැන් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා දෙපා නැමද ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රක්‍මකස්ස සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා తస్మాతం తతాగతేన అభిసంబుద్ధం తస్మా తతాగతో హి ఉచ్యతీతి
సాదు సాదు సాదు
పిన్నత్ స్వామిన్ వహన్స మెహెనిన్ వహన్స మే అవస్థావట సంబంధ వేలా ఇన పిన్నతుని అపి మే కాలయక్ తిస్సే కరగనేన వెడసటహనక అదత్ అపిట యామ్ కిసి వేలావక్ లబిలా తీనవా మే భాగ్యతున్ వహన్సేకి පණිවිඩය පිළිබඳ යම් කිසි මතක් කර ගැනීමක් සිද්ධ කරගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ ලැබිච්ච ඉඩකඩේ අපි බලමු අද දවසටත් යම් කිසි විදියක මේ පුහුණුවටත් අදාළ වෙන විදිහට මේ කරන භාවනාවටත් අදාළ වෙන විදිහට කොහොමද පැහැදිලි කිරීමක් කරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ තමුන්ගේ ඒ සාක්ෂාත් කරපු ධර්මයේ පිළිබඳ එහෙම නැත්නම් මේ ලෝකේ ඉක්මෝලා හැකියාව පිළිබඳ යම්කිසි කරන ප්‍රකාශයක් වගේ අදහසක් වගේ කියලා අපිට ගන්න පුළුවන් මේ අද ඉදිරියෙන් තියාගත්ත සූත්‍ර දේශනාව. එතකොට ඒකෙදී සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහේ කතාබහක් මෙන්න මේ විදිහේ පැහැදිලි කිරීමක් භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරනවා. කියනවා මේ තථාගත තෙමේ මේ ලෝකය මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයි. ඊට පස්සේ මේ ලෝකයෙන් වෙන් වූ තේක කියලා සඳහන් කරන මෙන්න මේ ලෝකේ විනිවිදිනවා, ලෝකේ අවබෝධ කරනවා, ලෝකේ අවබෝධ කළා අන මේ ලෝකෙන් වෙන් වුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ ලෝකයේ ඉපදීමට හේතු යම්කිසි දෙයක් හේතුවක් තියෙනවද? අන්නේ තෘෂ්ණාව තථාගතයන් වහන්සේ විසින් මනාව පහ කරන ලද්දේ වෙයි. ඊට පස්සේ මේ ලෝකේ හට ගැනීමට හේතුව පහ කරන ලද්දේ වෙයි. ඒ වගේම මේ ලෝකේ නිරෝධයක් ප්‍රකාශ ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි. ඊට පස්සේ මේ ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියනවාද? ඒ දේ පුහුණු කරන ලද්දේ වෙයි. ඔන්න විදියට යම් කිසි වචන කිහිපයක් භාග්‍යතුන් වහන්සේ, අදහස් කිහිපයක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදියට ලෝක කතාවක් කියනවා. මේ ලෝකය මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයි. සාමාන්‍ය ඔය ධම්මචක්ක සූත්‍ර දේශනාව ඇහුවොත් එතන පැහැදිලි කරන්නේ දුක කියන අර්ථයෙන් තමයි. එතන මේ ලෝකය කියන අර්ථයෙන් යෙදුනට එතන ප්‍රකාශ කරන දුක කියන අර්ථයෙන්. එතකොට සාමාන්‍යයෙන් දුක පිළිබඳ සඳහන් කරනකොට කියනවා මේක පිරිසිඳ දැනගත යුත්තක් කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ පිරිසිඳ දැනගත්තා කියන අදහස ඉදිරිපත් කරනවා. මේ දුක පිළිබඳ ඉදිරිපත් කරනවා. අන්න ඒ වගේ මෙතන ලෝකය පිළිබඳ ලෝකී කියන වචනයෙන් සඳහන් කරනවා. අන්න මේ දේ පිරිසිඳ දැනගත්ත යුත්තක් මේ ලෝකී කියන එක. ඊට පස්සේ ඒ දේ පිරිසිඳ දැනගන්න පුළුවන්. ඈ යම් කිසි වෙලාවක පිරිසිදු දැනගත්තාද කියන වගේ අදහස දෙවනු ඉදිරිපත් කරනවා. ඊට පස්සේ සාමාන්‍ය අපි හිතමු මේ ලෝකේ නැත්තම් මේ දුකට හේතුව විදිහට පෙන්වන මේ තෘෂ්ණාව පිළිබඳ සඳහන් කරනකොට සඳහන් කරන්නේ මේක පහ කළ යුත්තක්, ප්‍රහීන කළ යුත්තක්. ඊට පස්සේ ප්‍රහීන කළා කියන අර්ථයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ නිරෝධය පිළිබඳ යම් කිසි අදහසක් තියෙනවද, මේ ලෝක නිරෝධය පිළිබඳ? එහෙම නැත්නම් මේ දුකෙහි නිරෝධයක් පිළිබඳ අදහසක් තියෙනවද? ඒ දේ පිළිබඳ සඳහන් වෙන්නේ ඒ දේ සාක්ෂාත් කළ යුත්තක්. ඊට පස්සේ ඒ දේ සාක්ෂාත් කළා කියන අර්ථයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ හතරවෙනුව සඳහන් වෙනවා මේක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවද, ඒ ප්‍රතිපදාව නැවත නැවත වැඩිය යුත්තක්. අන්න නැවත නැවත වැඩුවා කියන අදහසින් සඳහන් වෙනවා. ඔන්න ඒ විදිහට අන්න යම් කිසි විදියක මේ දුක කිව්වත් ලෝකෙ කිව්වත් එකම අර්ථයෙන් ගෙන හර දක්වලා තියෙනවා තැන් දෙකක. එතකොට මේ සූත්‍ර දේශනාවේදී තියෙන්නේ ලෝකෙ කියන අර්ථයෙන්. ධම්මචක්කය අරගෙන බැලුවොත් එතන තියෙන්නේ දුක කියන අර්ථයෙන්. එහෙම නැත්නම් අපි වඩන ප්‍රතිපදාවට අනුගත්තොත් අපිට ගන්න පුළුවන් හුස්ම කියන අර්ථයෙන්. මේ හුස්ම කියන එක මෙන්න මේ හොඳට පිරිසිඳ දැකගත යුත්තක්. ඊට පස්සේ හුස්මට හේතුවක් තියෙනවාද, ඒ හුස්මට හේතුව ප්‍රහාණය කළ යුත්තක්. ඊට පස්සේ හුස්මේ නිරෝධයක් තියෙනවාද, අන්නේ නිරෝධය සාක්ෂාත් කළ යුත්තක්. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියෙනවාද, පුහුණුවක් තියෙනවාද, ඒ දේ නැවත නැවත වැඩිය යුත්තක්. ඔන්න විදිහට අපිට මේ යෙදෙන වචන ගෙනහැර දක්වන්න පුළුවන්. ලෝකී කිව්වත් එකයි, දුක කිව්වත් එකයි, හුස්ම කිව්වත් එකයි, පතුලට දැනෙන දැනීම කිව්වත් එකයි. අන්න නැත්තම් ওই විදිහේ විවිධ වචන පාවිච්චි වෙනවා. ඒ විවිධ වචන පාවිච්චි කරලා මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ ලෝකයක් තියෙනවා, මේ ලෝකය පිරිසිඳ දැනගත යුතුයි. මේ ලෝක නිරෝධයක්, ලෝකෙට හේතුවක්, අන්නේ හේතුව දුරු කළ යුතුයි. දැසි ලෝක නිරෝධයක්, අන්නේ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියනවාද, ඒ දේ නැවත නැවත වැඩිය යුතුයි. තනිකරම මේ පුහුණුව ගැන කියන්නේ, ඒ පුහුණුවේ අර්ථය ගැන කියන්නේ. මෙන්න මේ විදිහට විවිධ තැන්වල විවිධ ආකාරයෙන් මේ පැහැදිලි කිරීම කරනවා අපිට දැක ගන්න පුළුවනි. ඒතර මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ මේ ලෝකය කියන වචනේ තමයි යොදන්නේ. ලෝකී කියන වචනේ ඉදිරියෙන් තියාගෙන තමයි පැහැදිලි කරන්නේ. මේ විදිහට ලෝකය මනාකොට දැකගත යුතුයි, පිරිසිඳ දැකගත යුතුයි. මේ ලෝකයට හේතුවක් තියෙනවාද, ඒ හේතුව දුරු කළ යුතුයි. මේ ලෝක නිරෝධයක් තියෙනවාද, ඒ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවාද, ඒක නැවත නැවත වැඩිය යුතුයි. ඔහොම කිව්වහම අන්න තථාගතයන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? මේ ලෝකය මේ විදිහට පිරිසිඳ දැකගෙන තියෙනවා. ලෝකෙට හේතුවක් තියෙනවාද, ඒ හේතුව ප්‍රහාණය කළා තියෙනවා. ලෝක නිරෝධයක් තියෙනවාද, ඒ නිරෝධය සාක්ෂාත් කළා තියෙනවා. ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවාද, ඒ ප්‍රතිපදාව වඩලා තියෙනවා කියලා අන භාග්‍යතුන් වහන්සේ තමුන් පිළිබඳ යම් කිසි ප්‍රකාශයක් වගේ මේ පාට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඉදිරිපත් කළ දෙවනුව සඳහන් වෙන කොටස තමයි අන්න අර අපි අද ඉදිරියෙන් තියාගත්ත පාටේ. මොකද කියනවා, යම් භික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සස්සම් සබ්‍රාහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය. ඔන්න ඔය වචනේ සාමාන්‍ය ධම්මචක්කෙත් සඳහන් වෙන වාක්‍යයක් තමයි ඕක. මේ ලෝකේ යම්කිසි දෙවියන් මා ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් බමුණන් මේ විදිහේ මනුස්සයන් සහිත මේ ලෝකයක් මේ ලෝක ප්‍රජාවක් ඉන්නවද කියන අර්ථයෙන් තමයි කියන්නේ. සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය. මෙන්න මේ දෙවියන් මේ විදියට, මාරයන් මේ විදියට, බ්‍රහ්මයන් මේ විදියට, මේ ලෝකේ ජීවත් වෙන බ්‍රාහ්මණ කියන මනුස්ස කොටසය, මේ ශ්‍රමණයන් කියන කොටස, මේ මනුස්සයන් කියන කොටස. සාමාන්‍යයෙන් මනුස්ස ලෝක ගැන කියනකොට ඔය වචන තුන සඳහන් කරනවා. බ්‍රාහ්මණ ගෝත්‍රිකයන් ගැන ඔය කියන්නේ, බ්‍රාහ්මණ කුල කට්ටිය ගැන කියන්නේ. ඊට පස්සේ අර විදියට මේ මිනිස්සයෝ මේ විදියෙ අන්න මේ පිරිසක් ඉන්නවා. බ්‍රාහ්මණේ කුලේ බ්‍රාහ්මණ ඒ කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ශ්‍රමණයන් ඉන්නවා. ඊට පස්සේ මිනිස්සයෝ ඉන්නවා. මෙන්න මේ සියල්ලෝ මෙන්න මේ පිරිස කියන අර්ථයෙන් තමයි කියන්නේ. දෙවියන්, මරුන්, බඹුන් මේ විදියෙ ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ විදිහේ මිනිස්යන් සහිත මේ ප්‍රජාව මෙන්න මේ පිරිස. ඊට පස්සේ කියනවා දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේශිතං අනුවිචරිතං මනසා. යම් මෙන්න මේ පිරිස යම් කිසි දෙයක් දිට්ඨ, සාමාන්‍යයෙන් අපි අහල පුරුදු වචන දිට්ඨ කියන්නේ දුටු දේ. අන්න දිට්ඨං කිව්වහම දුටු දේ, යම් කිසි දෙයක් දැකලා තියෙනවද. සුතං යම් කිසි දෙයක් අහලා තියෙනවද. මුත කියන වචනේ දෙනවා මේ දිව, ඊළඟට නැහැය, ශරීර ස්පර්ශේ, දැනෙන දේවල් කියන අර්ථයෙන් ඔය තුනටම මුත කියන අර්ථය දෙනවා. මුතං කිව්වහම මේ දැනගත් දෙයක් තියෙනවද. විඤ්ඤාතං මේ විදියට විත්තට අහුවෙන ලද, විඤ්ඤාණයට අහුවෙන ලද යම් කිසි දෙයක් තියෙනවද. පත්තං පැමිණි දෙයක් තියෙනවද. පරිේශිතං යම් කිසි පරීක්ෂා කරන ලදන දෙයක් තියෙනවද. අනුවිචරිතං සිතින් නැවත නැවත සලකා බලන ලද දෙයක් තියෙනවද. මෙන්න මේ විදිහේ විවිධ ස්වභාව ඉදිරිපත් කරනවා මේ දැනගැනීමේ හැකියාව, නැත්නම් මේ ලෝකයේ විවිධ මට්ටම් කියලා අපිට කියන්න පුළුවන්. දැන් ලෝකයේ කියන අර්ථෙන්නේ අර ඔක්කොම පෙන්වෙන්නේ. අනේ ලෝකයේ දුටු දෙයක්, ඇසු දෙයක්, දැනුණු දෙයක් මේ විදිහට හඳුන මේ විඤ්ඤාතං දැනගත් දෙයක්, පත්තං පැමිණි දෙයක්, පරිේශිතං පරීක්ෂා කරන ලද දෙයක්, අනුවිචරිතං මේ විදිහට සලකා බලන දෙයක් තමා. අනුවිචරිතං මනසා මේ විදිහට මනසින් සලකා බලන ලද දෙයක් තියෙනවද. තස්මාතං තථාගතේන අභිසම්බුද්ධං තස්මා තථාගතේහි උච්චති. මෙන්න මේ විදිහට යම් දෙයක් මේ ලෝක ප්‍රජාව, මේ ලෝකයා දැනගත්ත දුටු ඇසු මේ විදිහට හිතට අහුණු පැමිණි පරිශන කරන ලද සලකා බලන ලද යම් දෙයක් තියෙනවද, අනේ සියල්ල තථාගතයන් වහන්සේ මනාව දන්නා ලදි, දක්නා ලදි. එහින් තථාගතයයි කියලා සඳහන් කරනවා. අන මේ විදිහේ ලෝක ප්‍රජාවක්, ලෝකයක් තියෙනවද, ඒ ලෝකේ යම් කිසි දෙයක් තියෙනවද, ඒ සියලු දේ මනාව දක්නා ලදි, දන්නා ලදි. එහින් තථාගතයයි කියලා සඳහන් කරනවා. සඳහන් කළා කියනවා. ඊට පස්සේ කියනවා යම් දිනක රාත්‍රියේහි මේ විදිහේ සම්්‍යක් සම්බෝධියක්, මේ විදිහේ අවබෝධයක් භාග්‍යතුන් වහන්සේ ලබන ලදද, මේ පංචස්කන්ධයාගේ ක්ෂය කිරීමක්, නැති කිරීමක්, නිර්වාණ ධාතුවක් මේ විදිහට අවබෝධ කරන ලදද, අන්න එදා ඉඳලා අන්න ඒ බෝධි මුල්ලේ බුද්ධත්වයක් සාක්ෂාත් කරන ලදද, ඒක දවසක්. ඊට පස්සේ කියන අනුපදිසේස නිබ්බාන ධාත්වයෙන් පිරිනිවෙන ලදද, අන්න යම් කිසි දවසක මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පිරිනිවෙනවා. අනුපදිසේස නිර්වාණ ධාත්වයෙන් කියලා තමයි සඳහන් කරන්නේ. අනේ යම් කිසි දවසක මේ විදිහට නිවිලා යනවා, පහන නිවිලා ගියා වගේ නිවිලා යනවා භාග්‍යතුන් වහන්සේගේ මේ කය දුරු වීමක් පිළිබඳ තමයි ඔය කියන්නේ. කයේ යම් කිසි ෂවීමක් සිද්ධ වෙනවාද, අන්න ඒ කාලය ඇතුළත අර බුද්ධත්වයේ ඉඳලා පිරිනිවීම දක්වා යම් කිසි කාලයක් ඇතුළත යම් ධර්මයක් වදාරන ලදද, කියන ලදද, දක්වන ලදද, ඒ හැමත් එසේමයි. ඒ හැම දෙයක්මත් අර විදියට මනාව දැකගෙන දැනගෙන තමයි කියන්නේ. අන්න ඒ හැමත් එසේමයි. එහෙයින් තථාගතයයි මේ විදියට ප්‍රකාශ කරනවා. මේ තමුන්ගේ අවබෝධය ගැන තමයි කියන්නේ. මෙලඳ කියනවා යම් කිසි තථාවාදී යථාකාරී. යම් කිසි දෙයක් කියනවාද ඒ විදියට කරනවා. යථාකාරී තථාවාදී යම් කිසි දෙයක් කරනවාද ඒ විදියට කියනවා. යම් අයරකින් කියන සුළුද ඒ දේ කරන සුළුයි, යම් අයරකින් කරන සුළුද ඒ දේ කියන සුළුයි. අන්න ඒ හින්දා තථාගතයයි කියලා සඳහන් කරනවා කියලා අන්න අර තමුන් වහන්සේගේම ස්වභාවයක් පිළිබඳ අවබෝධයක් පිළිබඳ කරන ප්‍රකාශයක්. මේ විදිහේ මතක් කරනවා, මේ විදිහේ ශක්තියක්, මේ විදිහේ හැකියාවක් බුදු කෙනෙක්ට තියෙනවා කියන වගේ අදහසකින් තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කියනවා මේ තථාගතයන් වහන්සේ විසින් මේ සියලු දේ මැඩ පවත්වනවා, මැඩගෙන ඉන්නවා. සාමාන්‍ය අපි කියන්නේ එක නිකන් මැඩගෙන ඉන්නවා, කොහොම නිකන් කකුලෙන් පාගගෙන ඉන්නවා, මේ තද කරගෙන ඉන්නවා වගේ අදහසක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයකින් මේ ලෝකයා, මේ ලෝකය තථාගතයන් වහන්සේ මැඩගෙන ඉන්නවා, කිසිවෙකු විසින් නොමඩනා ලදී. ඒ වගේම අනිත් පැත්තට කිසිවෙකු විසින් තථාගතයන් වහන්සේව මැඩගෙන නැහැ. ඒකාන්තයෙන් දන්නාසේක වාසෙහි පවත්වනසේක. වසවත්ති කියන නාමෙන් තමයි සඳහන් කරන්නේ. මේ ලෝකේ ඒකාන්තයෙන් දන්නවා. ඒ වගේම මේ ලෝකේ වාසයේ පවත්වනවා. වසවත්ති කිව්වහම සාමාන්‍ය වසවත්ති මාර පුත්‍යා ගැනත් කියනවනේ. පරනිම්මිත වසවත්ති කියලා තමයි කියන්නේ. වෙන කට්ටිය නිර්මාණය කරන ලද දේවල් එයා වාසයේ පවත්වනවා. නිම්මාන රති කට්ටියගේ ඒවා වාසයේ පවත්වනවා. එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් වෙන කෙනෙක්ගේ ආඹුවක් හොයාගෙන පුදිය ගන්නවා. නන්න අනුන්ගේ වාසයේ පවත්වනවා කියන දැන් වසවත්ති කට්ටිය ඉන්නවා සෑහෙන බැලුවම ළඟ ළඟම. ඉතින් එන්නේ විදිහේ සවසවත්ති කියන්නේ වාසයේ පවත්වනවා කියන. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙතන කියන්නේ මේ ලෝකයේ වාසයේ පවත්වනවා. ඒකාන්තයෙන් දන්නාසේක දක්නාසේක මේ විදිහට ලෝකයේ වාසයේ පවත්වනවා. මේ ඒකෙහිම දතතගතයයි කියනු ලැබේ. කියලා ඔන්න ඔය විදිහට එක්තරා විදිහක මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව කරන ප්‍රකාශයක් වගේ කියලා අපිට කියන්නත් පුළුවනි. ඉතින් මේ කියන කතාව අපි තව ටිකක් ඇතුළට බැස ගන්න, පැහැදිලි කර ගන්න අපිට හොඳයි. මේ අපි කරන පුහුණුව පිළිබඳව මතක් කර ගැනීමකුත් එක්ක දැන් සාමාන්‍යයෙන් මොකද්ද අපි පුරුදු කරන්නේ කියන දේ ගත්තොත් අපි හුස්ම කියන අර්ථයෙන් ගමුකෝ. දැන් මෙතනත් සඳහන් වුණා මේ විදිහේ ප්‍රතිපදාවක් පිළිබඳ අර්ථයක්. එතකොට එහෙනම් මේ ප්‍රතිපදාවක් පුහුණු කරනවා කියලා මොකද්ද මේ කරන්නේ කියලා අලුත් කෙනෙක් වුණත් සෑම කිසි විදියක හිතනවා, කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් පැහැදිලි වෙන විදියට අපි හිතමු දැන් මේ කියන විදියට මේ ලෝකය මනාකොට අවබෝධ කළ යුත්තක් කියලා සඳහන් කරනවා. එතකොට අපි හිතමු හුස්ම කියන අර්ථයෙන් කියමුකෝ. මේ හුස්ම මනාකොට අවබෝධ කළ යුත්තක්. අනේ ඊට පස්සේ මේ හුස්මට හේතුවක් තියනවාද, ඒ දේ ග්‍රහණය කළ යුත්තක්. ඒ හුස්මේ නිරෝධයක් තියනවාද, ඒ දේ සාක්ෂාත් කළ යුත්තක්. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියනවාද, ඒ දේ නැවත නැවත වැඩි යුත්තක්. අන්නේ මේ ප්‍රතිපදාව පිළිබඳ කතාවක් තමයි අපි මේ කාලයක් තිස්සේ සිද්ධ කරන්නේ. අනේ ප්‍රතිපදාවේ මාර්ගය අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. යම් කිසි විදියක දැන් අපි හිතනවා ආ දැන් හුස්ම කියන එක ගන්නකෝ. හුස්ම කියන එක මේ විදියට මනාකොට දැකගත යුතුයි, අවබෝධ කළ යුතුයි කියලා සඳහන් කරනවා. එතකොට හුස්ම අවබෝධ කළාද, හුස්ම මනාකොට දැකගත්තද, අන්න ලෝකය අවබෝධ කළා, ලෝකය මනාකොට දැකගත්තා වගේ. දුක අවබෝධ කළා, දුක මනාකොට දැකගත්තා වගේ. ඉතින් අපි මොකද කරන්නේ? ඔය සිහියක් පුරුදු කරන කෙනෙක් මේ හුස්මක් තමුන් ඉදිරියෙන් තියාගන්නවා. නැත්තම් මේ සිහිය පෙරටුකොට බලනවා, මට දැනෙන හුස්මක් තියෙනවද කියලා. එතකොට හුස්මත් සමහර කෙනෙක්ට නාස්පුඩු වගේ, සමහර කෙනෙක්ට බඩ පපුව පහත් වෙනවා වගේ ඔහොම දැනෙන්න පුළුවන්. ඊළඟට සක්මනක නම් සිහිය පෙරටුකොට බලනවා, මේ විදිහට සක්මන් කරනකොට පතුල ඒ දැනීම් දැනෙනවද කියලා. අන්න ඒකත් නිකන් හරියට අර හුස්මක් වගේ, ලෝකේ වගේ, දුක වගේ කියලා අපිට කියන්න පුළුවන්. අන්නේ පතුලේ දැනීමක්, අන්නේ හුස්මක් අරගෙන මේ හුස්ම නානා ප්‍රකාර ආකාරයෙන් මේ හුස්මේ ස්වභාව මනාකොට දැකගන්න උත්සාහවත් වෙනවා මේ තැනැත්තා. එතන මුලදී මේ තැනැත්තට එහෙම ඉච්චර හඳුනගන්නත් බෑ, අල්ලගන්නත් බෑ. නමුත් ටික 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 ඒ සිහිය දියුණු වෙලා එනකොට, ඒ ශක්තිය හැකියාව දියුණු වෙලා එනකොට මේ තැනැත්තට දැක ගන්න පුළුවන් ක්‍රමානුකූලව ඔන්න මට හුස්මක් ඇතුල් වෙනවා, හුස්මක් පිට වෙනවා, එහෙම නැත්නම් වම් පය වදිනවා, දකුණු පය වදිනවා කියලා මෙන්න මේ විදිහට මේ ක්‍රියාවලිය වැඩි වැඩියෙන් විස්තර සහිතව පේන්න ගන්නවා. පේන්න ගන්නවා. දැන් පහුගිය දවසකත් කෙනෙක් තමුන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කරනවා. කලින් නොදැක්ක විස්තරතරතුරු ගොඩක් පේනවා. සියුම් විස්තරතරතුරු ගොඩක් පේනවා. අන්න ඒක හොඳ දෙයක් නේ. මොකද කලින් හුස්මක්වත් දැකගත්තේ හරි අමාරුවෙන්. දැන් ඔන්න හුස්මේ හාත්පස ක්‍රමානුකූලව පේන ගන්නවා. ටිකෙන් ටික පේන ගන්නවා. හොඳට විස්තර සහිතව පේන ගන්නවා. අර විදිහේ සුළු විස්තරතරතුරු, නොපෙනෙන විස්තරතරතුරු තියනවාද, ඒවත් ටිකෙන් ටික පේන ගන්නවා. ඒතර ඒ දේ හොඳ දෙයක්. ඒ දේ නැවත නැවත විමසා බැලිය යුතු, පරීක්ෂා කර බැලිය යුතු දෙයක්. අන්න ඒක නිසාම තමයි කියන්නේ මේ හුස්ම කියන දේ මේ විදිහට පිරිසිඳ දැක ගත යුතු දෙයක් කියන අදහසින් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට සාමාන්‍ය හුස්ම කියන අරමුණක නැත්නම් ඕනම අරමුණක භාග්‍යතුන් වහන්සේ කියනවා 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරයක් පිළිබඳ සඳහන් කරනවා. එතකොට අපි හිතමු මේ විදිහට අන්න යම් කිසි විදියක ඇතුළත පිටත විදියට සඳහන් වෙනවා. තමන්ගේ තුල හුස්ම තියනා වගේ දැනෙනවා. එහෙම නැත්නම් අර විදියට පිටතින් තියනා වගේ දැනෙනවා. තීන ප්‍රනීද කියලා සඳහන් කරනවා. මේ විදියට යම් කිසි විදියක හීන කියන්නේ නිකන් අප්‍රසන්න ගතියකින්, එපා කරපු ගතියකින් හුස්ම දැනෙනවා. තව වෙලාවකට ප්‍රණීතයි, බොහොම බලා ඉන්න, දැකගෙන ඉන්න, ඒකත් එක්ක ඉන්න හරි ප්‍රියයි, ප්‍රණීතයි. අන්න ඒ විදිහේ ස්වභාවයකින් හුස්ම දැනෙනවා. ඊළඟට හීන ප්‍රණීත අජ්ජත් බහිජ්ජා, මේ ඇතුළත පිටත විදිහට දැනෙනවා. ඊට පස්සේ අතීත අනාගත වර්තමාන විදිහට දැනෙනවා. මේ හුස්ම යපු හුස්ම අතීත ස්වභාවයෙන් දැනෙනවා, එන්න තියෙන හුස්ම අනාගත ස්වභාවයෙන් දැනෙනවා. අන්න මේ වර්තමානයේ වැටිමින් දැනෙමින් පවතින හුස්ම ඒ විදිහට දැනෙනවා. ඔන්න ඒ ආකාර 11 ආකාරයක් පිළිබඳ සඳහන් වෙනවා මෙන්න මේ අරමුණක. මේ විදිහට අජ්ජත් බහිජ්ජා, ඊට පස්සේ ඕලාරික සුකුම, ඊට පස්සේ දුර ළඟ, යම් කිසි වෙලාවක තමුන් ළඟම තියනා වගේ, යම් කිසි වෙලාවක අර විදියට ඈතින් තියනවා වගේ. ඊට පස්සේ අර විදියට දැඩි ලෙස හොඳට ප්‍රබල වෙලා ඕලාරික විදියට දැනෙනවා. එහෙම නැත්නම් අන සියුම් විදියට දැනෙනවා. ඔන්න ඔය ආකාර 11 ආකාරයක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මේ විවිධ පැතිකඩ තමයි මේ තියෙන්නේ. ඇතුළත පිටත, දුර ළඟ, මේ ප්‍රණීත හීන, ඊළඟ එක ආපහු මතක නැතුව ගියා. අන්න ඇතුළත පිටත, හීන ප්‍රණීත, දුර ළඟ, අර විදියට දුරින් පේනවා, ළඟින් පේනවා, අර විදියට ඕලාරික විදියට පේනවා, ප්‍රමුඛ වෙලා පේනවා, මේ විදියට සියුම් වෙලා පේනවා, ඇතුළත විදියට පේනවා, පිටත විදියට පේනවා, හීන විදියට පේනවා, ප්‍රණීත විදියට පේනවා. ඔන්න ඒ ආකාර. ඊට පස්සේ වර්තමාන, අතීත, අනාගත විදියට පේනවා. මෙන්න මේ ආකාර 11 ආකාරයක්. මේ අරමුණක තියෙනවා, හුස්මේ තියෙනවා කියලා සඳහන් කරනවා. ඒතර ඔහොම කරපු ගාම කෙනෙක් මොකද කරන්නේ? එක්ක 11 ආකාරය හොයාගෙන යන්න උත්සාහ කරනවා. 11ම බලන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. පේන්නේ මොකද්ද? පේන එක බලන්න. පේන එක බැලුවාම ඒ නිසි විදියට ඒ ගමනේ යවෙනවා. පේන එක තමයි බලන්න ඕනේ. එකයි අන්න අර නැවත නැවත හොඳට හුස්ම දිහා බලන්නේ. පියවර දිහා බලන්නේ. ඒක හොඳට විනිවිද දැක ගන්න උත්සාහ ගන්නවා. ඒ විනිවිද දැකීම, පේන දේ බැලීම ප්‍රමාණවත්. එතකොට දවසක දවසක මේ විවිධ පැතිකඩ විවිධ ආකාරයෙන් එක එක්කෙනාට දකින්න පුළුවනි. ඔය කමඨහන් වර්තාවල ඕනතරම් ඕවා සඳහන් වෙනවා. මෙන්න මට හුස්ම දැනුන විදිය. මෙන්න විටක හුස්ම ප්‍රියයි, විටක හුස්ම අප්‍රියයි. විටක හුස්ම ඇතුලෙන්, විටක හුස්ම පිටින්. විටක හුස්ම ප්‍රබලව, විටක හුස්ම දුර්වලව. විටක හුස්ම අර විදියට අතීත අනාගත වර්තමාන ආකාරයෙන් කියලා එක එක්කෙනා ඒ තමුන්ගේ අත්දැකීම් එකතු කරනවා. ඒ පේන විදියට බැලුවාම ප්‍රමාණවත්. පේන විදියට බැලුවාම ප්‍රමාණවත්. අන්න ඒ විදිහේ ශක්තියක්, ඒ විදිහේ ස්වභාවයක් අපි තුල අපි වර්ධනය කරගන්නවා. ක්‍රමානුකූලව ඇති කරගන්නවා. නැවත නැවත පුහුණු කරනවා. ඒතර සාමාන්‍ය දැන් ඔය පංච උපාදානස්කන්ධය කිව්වත්, හුස්ම කිව්වත් එකයි කියන එකත් කියවෙනවනේ. දුක කිව්වත් හුස්ම කිව්වත් එකයි. ලෝක කිව්වත් හුස්ම කිව්වත් එකයි. එහෙම නැත්නම් අර විදිහට ආයතන ආය කිව්වත් හුස්ම කිව්වත් එකයි. ඇයි එහෙම කියන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම පංච උපාදානස්කන්ධයත් එක්ක කොහොමද මේ විදිහට මේක සමපාත වෙන්නේ, අනුපාත වෙන්නේ? අන්න මේ හුස් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා නිතින්. උතර රූපේ කියන්නේ මොකද්ද? යම් කිසි විදියක මේ භෞතික ස්වභාවයක් පිළිබඳ කතා කරනවා. බොඩි කියලා අපි කියන්නේ මේ හුස්ම කයක් තියෙනවා. එතකොට අපේ කය, බාහිර කය වගේම හුස්ම කයකුත් තියෙනවා. ඒ හුස්ම කය සාමාන්‍යයෙන් භෞතිකව පවතිනවා. අන්න ඒ කය පිළිබඳ අදහසක් තමයි හුස්ම බලන කෙනාට එන්නේ. අන්න රූප කොටස. ඊට පස්සේ හුස්මේ දැනීමක් තියෙනවා. අන්න හුස්ම දැනෙන්න පටන් ගන්නවා මේ දැන. ඇතර ඔන්න ඇතුල් වෙන හුස්ම, මෙන්න පිට වෙන හුස්ම කියලා හුස්මේ දැනීම තියෙනවා. අන්න වේදනා. ඊට පස්සේ හුස්ම පිළිබඳ මතකයක් තියෙනවා. මේ හුස්ම මෙහෙම වැටුණා, මේ වැටෙනවා කියලා. අන්න මතකෙත් එක්කනේ වැඩ කරන්නේ. දැන් කමඨාන් වර්තාවක ලියනකොට එහෙම ඒක තමයි ලියන්නේ. ආ මෙහෙම හුස්ම දැනුණා මට. මේ විදිහට හුස්ම දැනුණා මට කියලා. අන්න අර යම් කිසි විදියක මතකයක් හුස්ම පිළිබඳ, අර දැනීම පිළිබඳ, අර කය පිළිබඳ, හුස්මේ කය පිළිබඳ මතකයක් තියෙනවා. ඊට පස්සේ සිතිවිලි ගෙතෙනවා. ඒක මතපදනම් වෙලා. දැන් ඔය අලුතෙන් භාවනා කරන කෙනෙක්ට එයාට ගෙතෙන්නේ කොහොමද මේක ලැං වාර්තා කරන්නේ, මේ හුස්ම කොහොමද මම කියන්නේ කියලා නැවත නැවත ඒක පිළිබඳ හිතිවිලි ගෙතෙනවා. කොහොමද මේක මම කමටහන් වර්තාවට දාන්නේ? ආ මෙහෙම හුස්ම දැනෙනවා නේද? මෙහෙම හුස්ම දැනෙනවා නේද කියලා අන්න අර ඒක පිළිබඳ හිතිවිලි ගෙතීමක් තියෙනවා. ඊට පස්සේ අන්න මේ හුස්ම විශේෂයෙන් දැන හඳුන ගන්න ස්වභාවයක්. මේ හුස්ම විජානාති විජානාති, විශේෂයෙන් දැන ගන්නවා, විශේෂයෙන් දැන ගන්නවා කියන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. හුස්ම වැටෙනවා කියන එක දැනගැනීමේ හැකියාවක් අපි ළඟ තියෙනවා. එතකොට ඔන්න ඔය පහේ එකතුවක් තමයි මේ හුස්ම බලනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳ කරන භාවනාවක් වගේ තමයි යෝගත්. කෙනෙක් අහනවා කෝ පංච උපාදානස්කන්ධේ කොහොමද කෝ භාවනා කරන්නේ, කෝ වේදනා කෑල්ල, කෝ මේ රූප කෑල්ල කියලා සමහරවක විමසන් හදනවා. අපි ඒගොල්ලන්ට උත්තර දෙන්නේ නැහැ. අපි කියන්නේ ආ මේ හුස්ම අරගන්නකෝ, හුස්මක් අරගෙන බලන්නකෝ. එයි මේ හුස්මක් බැලුවා මොකද්ද ඒක, කොහොමද පංච උපාදානස්කන්ධේ පේන්නේ කියලා ප්‍රශ්නයක් උත් අහනවා සමහර වෙලාවට. ඔන්න පේන විදිය තමයි ඔය කිව්වේ. අන්න අර ඔකට කියන්නේ නිකන් අස්සයාගේ පිට උඩ නැගලා කෝ අස්සේ කොහෙද ඉන්නේ ඌ, එහෙම එකෙක් අස්සේක් ඉන්නවද මෙතන කියලා අහනවා වගේ කියනවා වගේ. ඉතින් ඕක තමයි ගොඩ දෙනෙක්ගේ ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහේ අපි හිතමු හුස්මක් විනිවිද දැක ගන්න, විනිවිද දැනගන්න අපි උත්සාහ ගන්නවා. අන්න අර ලෝකයක් විනිවිද දැක ගන්න, මන ආකාරයෙන් දැක ගන්න, හාත්පස දැක ගන්න උත්සාහ ගත්තා වගේ ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මේ හුස්මේ යම් කිසි විදියක හුස්මට හේතුවක්, හුස්මේ නිරෝධයක්, හුස්ම නිරෝධගාමිනී ප්‍රතිපදාවක් කියන අදහසින් අපිට පෙන්වන්න පුළුවන්. මේ සියල්ල, මේ හතර ඔන්න ප්‍රතිපදාවට දාලා අපිට පෙන්වන්න පුළුවන්. මේ විදිහට හුස්මක් මනාකොට දැක ගන්න අපි උත්සාහ ගන්නවා. ඒ මනාකොට දැක ගන්නකොට අන්න මේ හුස්මට හේතුවක්, හුස්මේ නිරෝධයක්, හුස්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් කියන ඔය අන්න ස්වභාවය ටිකෙන් ටික මේ විදිහට මතුවෙලා එනවා. ඒක දැනගන්න පුළුවනි. සාමාන්‍ය හුස්ම කියන දේ හත්පස දැකගත්තද යම්කිසි වෙලාවක, හත්පස දැනගත්තද යම්කිසි වෙලාවක, ඒ තැනත්තර දකින්න පුළුවන් මේ හුස්ම කියන එක ටික ටික ෂය වෙනවා. හුස්මේ දැනීම ප්‍රබලතාවය අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා සමහර විට සියුම් වෙලා පවතිනවා. නැවතත් ගොරෝසු වෙනවා, ආපහු සියුම් වෙනවා. සමහර කෙනෙකුට දැනෙනවා මෙන්න හුස්ම සම්පූර්ණ නැතරම නැති වෙලා ගියා. ඒ විදිහේ වෙනසකට, ඒ විදිහේ පරිවර්තනයකට ලකුණ. මොකද්ද මේ වෙන්නේ? යම්කිසි අරමුණක, යම්කිසි දෙයක හාත්පස දැකගත්තද, හාත්පස දැනගත්තද, ඒ පමණින්ම ඒ අරමුණ තවදුරටත් අපේ හිත් බඳින්නේ නැහැ. ඒ අරමුණ තවදුරටත් අපේ හිත් අලවන්නේ නැහැ. හාත්පස නොදකින තාක්කල් තමයි ඕක හිත් බඳින්නේ. හාත්පස නොදකින තාක්කල් තමයි හුස්මට අර විදිහේ හේතුවක් තියෙන්නේ. හාත්පස නොදකින තාක්කල් තමයි හුස්ම නිරෝධයක් නැති වෙන්නේ. හාත්පස නොදකින තාක්කල් කියන්නේම ඉතින් හුස්ම නිරෝධගාමිනී ප්‍රතිපදාවක් නැහැ කියන එක තමයි. නමුත් යම්කිසි වෙලාවක මේ හුස්ම හාත්පස දැකගත්තද, මේ විදිහට මනාව දැකගත්තද, ඒ දැක්ක පමණින්ම ඒක අපේ හිතලවන ස්වභාවයේ තවදුරටත් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ හුස්ම නැති වෙනවා කියලා. හුස්ම වැටෙනවා. හැබැයි හුස්මට හිත් බඳින්නේ නැහැ තවදුරටත්. ඔය ගොඩ දෙනෙට භාවනා කරගෙන යනකොට, කාලයක් යනකොට මතුවෙන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කියන ඉස්සර නම් මට මේ හුස්ම අරගත්තාම පැය ගණනක් වුණත් ඒ හුස්මේ හිත රඳවන්න පුළුවන්, ඒ හුස්මම බලන්න පුළුවන්. දැන් එහෙම බෑ. දැන් එහෙම බෑ, මාර බලපෑමක්ද දන්නේ ආමුදුරුවනේ කියලා ඔන්න කියනවා. මේ මාරයට වෙන වැඩ නැත්තම් හොඳයි. මාරයට කොච්චර නම් අර විදියට පරිනිම්මිත වසවත් ඒවා තියෙනවද? අනුන් නිර්මාණය කරන ලද ඒවා වසඟේ පවත්තන්න තියෙනවද? ඈ, අර විදියට හොර ගෑණික් හොයාගත්ත එකට ආයි ඉතින් වෙන වෙන වැඩ නැහනේ. ඒකමනේ අවුලුවේ වැඩ කරන්නේ. එතකොට එහෙම ස්වභාවයකින් තමයි ඒගොල්ලෝ කල් ගෙවන්නේ. එතකොට මේ වෙන වැඩ නැත්තම් හොඳයි මාර බැලපෑම් කරන්න මේ කට්ටියට ඇවිල්ලා. එහෙම එකක් නෙමෙයි ඔතන තියෙන්නේ. අන්න ප්‍රතිපදාවේ වෙන වෙනස කමඨාන සුද්ධ වෙලා නැහැ. ප්‍රතිපදාවේ වෙන වෙනස ඒ නියම උපදෙස ලැබිලා නැහැ. ඔන්න හුස්මේ හාත්පස දැක්කද, ඒක තවදුරටත් අපේ හිත් අලවන්නේ නැහැ. ඒක තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ හුස්ම නැති වෙනවා. හුස්ම තියෙනවා. හැබැයි ඒක හිත් බඳින්නේ නැහැ. හිත රඳන්නේ නැහැ. එහෙම නැත්නම් සක්මන තියෙනවා. සක්මනේ හිත රඳන්නේ නැහැ. බැලුවොත් පේනවා. නමුත් ඒක හිත පවත්වන්න බෑ, රඳන්න බෑ. මොකද අර හාත්පස දැකගෙන, අර විදියට මනාව දැකගෙන දැක්කට පස්සේ තවදුරටත් ඒකේ ආකර්ෂණයක් අපිට නැහැ. නොදකින තාක්කල් තමයි ඕකේ ආකර්ෂණය තියෙන්නේ. නොදකින තාක්කල් තමයි ඔය සිහින මවන්නේ. නොදකින තාක්කල් තමයි ඔය නැවත නැවත වින්දනය කරන්නේ. හිත තුලින් දැන හඳුනගන්නේ. දැක්කද, දැනගත්තද, තවදුරටත් ඒකේ ආකර්ෂණයක් නැහැ. කෙනෙක් ගැන වුණත් ඒ වගේ තමයි. හේලුව වුණත් ඒ වගේ තමයි. අන්න අඳුනන් නැති තාක්කල්, හත්පස නොදකින තාක්කල් පෙම්බඳිනවා. පෙම්බඳිනවා. අනේ එයා ගැනම හිතනවා, එයා ගැනම කල්පනා කරනවා. කතා කරත් කතා කරන්නේ එයා ගැනම තමයි, යාළුවෙක් වුණත්. නමුත් යම්කිසි වෙලාවක මේ මිනිස්සේ හරියට දැන හඳුනගත්තද, හත්පස දැන හඳුනගත්තද, එදා ඉඳලා අන්න ගෙදර මිනිහා. පෙම්මතයි ගෙදර මිනිහයි අතර වෙනස ඕකනේ. අන්න මෙච්චර කල් හත්පස දැක්කේ නැහැ. දැක්කනේ. අන්න තවදුරටත් අන්න ආකර්ෂණයක් නැහැ. දැනගත්තනේ. ඒ ගෑණි තමයි වැඩිම නිග්‍රහ කරන්නේ. මොන විදිය දෙයක් අන්න තියෙනවා. ගැසෙ හෙළුව වුණත් ඒ වගේ තමයි. අන්න යම් කිසි විදියක ඒ හෙළුව නොදකින තාක්කල් ආකර්ෂණයක් තියෙනවා. අනේ මෙයා නම් කොහොම ඇති දැඟ පසඟ කොහොම ඇතිද කියලා හිතෙන් මවාගෙන තමයි ඉන්නේ. දැක්කද? අන්න ඒක ඇරෙන්න වෙන මොකක් හරි එකක් ගැන අදහසක් මතුවෙලා එනවා. වෙන කෙනෙක්ගේ හෙළුවක් පිළිබඳ අදහසක් මතුවෙලා එනවා. එන පෙන් කරන කාලෙයි බැඳගත්තට පස්සේ අතර වෙනස වගේ තමයි ඒ ස්වභාවය. මේ ගොඩක් අරමුණු අර විදියට පේමි විතරයි අපිට තියෙන්නේ. පේමි නිකන් අමුතු ආශ්චර්යක් අපිට දනවනවා. ආ මේක කොහොම දෙයක්ද, මේ වගේ දෙයක්ද කිකි හිත බඳිනවා, නැවත නැවත හිතනවා, කල්පනා කරනවා. නෑ ඔය කරමුණක් අරගෙන බැඳගෙන බලන්න, බැඳ ගමන් තේරෙනවා ඔය කියන දෙයක් නෑ. ආත්පස දැකගත්තද තවදුරටත් ආකර්ෂණයක් නෑ. ඉතින් ඕක තමයි ප්‍රතිපදාව, ඕක තමයි භාවනාව. නෑ වැඩි ඕනේ නෑ. පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක්, පිටරටකින් වැඩම කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඒ හාමුදුරුවෝ කියනවා තමුන්ගේ අත්දැකීමක්. මොකද්ද කියන්නේ මේ ස්වාමීන් වහන්සේ, මෙන්න මේ මගේ මේ දියේ පුහුණුවේදී මට මේ විදිහ උපදේශයක් ලැබුණා. මොකද්ද දැන් මේ මම සිහිය යම්කිසි පමණක පුරුදු කරපු කෙනෙක්, කාලයක් තිස්සේ වඩපු කෙනෙක්, මට ලැබුණේ එතකොට මේ පිටපයින් හිත එකපාරට ගේන යන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. අර විදිහට හිතවිලි ඔස්සේ යන හිත එකපාරට අත දාන්නේ නැතුව, එකපාරට පණින්නේ නැතුව පොඩ්ඩක් ඉඳලා බලන්න කියන අර්ථෙන් මට උපදෙසක් ලැබුණා. මං එහෙම ඉඳලා බැලුවා. ඒතකොට මට තේරෙනවා එක එක thought patterns තියෙනවා. එක එක හිතවිලි දාම තියෙනවා. අපි හිතමු රාගය පිළිබඳ, නැත්නම් අතීතයේ වෙච්ච සිදුවීමක් පිළිබඳ, අතීතයේ තමුන් ඒ ලින්ක් එකක කරපු හැසිරීමක් පිළිබඳ, මෙන්න මේ වගේ සිතවිලි දාමයක් වැඩ කරනවා. එතකොට මම සාමාන්‍යයෙන් මේ දේ දුරුකරන එක තමයි අකුසල් කියලා, මේකට පයින් ගහන එක තමයි මෙච්චර කල් කරේ. නමුත් දැන් ලැබිච්ච අලුත් උපදේශන අනුව මම පයින් නොගහ බලාගෙන ඉන්නවා. මට අර පරණ පයින් ගහපු කටුක ගතිය, පරණ පයින් ගහපු ඇබ්බැහි ගතියත් පොඩ්ඩක් පැත්තකින් දැනෙනවා. මෙච්චර කල් එපා කියලා මේක එලෝපු දෙයක්නේ. මෙච්චර කල් අකුසල් කියලා අර විදියට ද්වේෂ කරපු දෙයක්නේ. ඒ ද්වේෂෙත් පසුබිමේ තියනවා, දැනෙනවා. හැබැයි මම මේ අලුත් උපදේශයට අනුව මේ වැඩට, මේ හිතවිලි දාමයට වැඩ කරන්න දුන්නා. එතකොට දවස පුරාවට මේ හිතවිලි දාමේ වැඩ කළා ඒකම වැඩ කරනවා, නැවත නැවත වැඩ කරනවා, මට දැක ගන්න පුළුවන් කියලා මේ ස්වාමීන් වහන්සේ තමුන්ගේ අත්දැකීමක් කියනවා. කියලා ඊට පස්සේ කියනවා, හැබැයි දෙවනි දවස වෙනකොට මට තේරුණා අර හිතවිලි දාමේ තවදුරටත් නැහැ. ඒ හිතවිලි දාමේ බලෙන්වත් ගෙනහල්ලා පවත්වන්න බෑ දැන්. මතක් කරලා බලනවා, ආර්යා එක්ක මම මේ විදිහේ ලිංගිකව හැසිරීමක් සිද්ධ කරා කියලා ඔළුවට දාගෙන බලනවා. ගිනි කූරක් ගහලා බලනවා. හැබැයි ඇවිලෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ තමුන්ගේ සුළු අත්දැකීමක්, මේ කියන්නේ එක සිතුවිලි දාමයක් පිළිබඳ මේ කියන්නේ. ඒක නැවත නැවත අර විදිහට දැකගත්තද දැනගත්තද, අන්න නැවත නැවත දැනීම දැකීම නිසාම ඒක තවදුරටත් අපි හිත් බඳින්නේ නැහැ. ඔන්න ඔය පොඩි දේ තේරෙනවා නම් අන්න ඒ කෙනාට අන්න භාවනාවක් තේරෙනවා. අපි මොකද කරන්නේ, අරක අර හත්පස දැක ගන්න දෙන්නේ නැහැනේ අරකේ දෙ. මෙලේ පයින් ගහනවා. ඵලයන් යන උඹ එන්න එපා මෙහෙ කියලා පයින් ගහනවා. අර සුද දැක්ක ගමන් පයින් ගහනවා. නෑ එහෙම මොන්නේ නෑ. එහෙම මොන්නේ නෑ. ටිකක් වර්ධනය වෙන්න දීලා බලන්න මොකද මේ යකා කියලා. දැන් පොඩ්ඩක් නිකන් ගිනි කූරක් ගහලා බලනෝනේ කොහමද පත් වෙලා යනවද කියලා. සමහර වෙලාවට ඕක කිව්වහම අලුත් කෙනෙක් වගේ කියනවා, ඔබ වහන්සේ කිව්වා ගිනි කූරක් ගහන්න කියලා, මුළු කැලයම්ම ගිනි ගත්තා. ගැනේ හිතවිලි දාමයේ ගිහිල්ලා මුලා වෙලා ගිහිල්ලා පැය ගණන් ගිහිල්ලා. නමුත් ඒකත් පාඩමක් තමයි අපිට. ගිනි කූරක් ගහලා බලනවා, වියලි කැලයක් නම් දර වලට ගිනි ඇවිලෙනවා, ගිනි අල්ලනවා. ඇල්ලුවා කියන්නේ ආයෙ ඉතින් ආයෙ මුළු කැලේම පිච්චිලා තමයි නතර වෙන්නේ. හැබැයි දැන් මේ නිස්සාරණ වනේ වගේ කැලේක ගිනි ගැහුවට ඇවිලෙන්නේ නැහනේ. ගිනි කූරු ගානවා කැලේ ගිනි තියන්න කියලා. හැබැයි ඇවිලෙන්නේ නැහැ. අන්තිමට බලනකොට කූඩල්ලෙකුත් තෙලිලා, තව එකෙක් කෙලිලා, තවත් එකෙක් කෙලිලා කියලා ඔන්න දැක ගන්න පුළුවන්. ඒ මොකද ඒ අන්න දර තියෙනවා, ගින්දරක් තියෙනවා, නමුත් ගිනි ඇවිලෙන්නේ නැහැ. ඔන්න වෙනස තමයි සිද්ධ වෙන්නේ. අර ඉදිරියට හුස්ම තියෙනවා, බැලුවොත් පේනවා. හැබැයි ඒක හිත බඳින්නේ නැහැ. අර හිතවිලි දාමේ තියෙනවා, ඒක මතක් කරලා අමාරුවෙන් ගෙනහල්ලා හිතට නගා ගන්න පුළුවන්. හැබැයි ඒකේ හිත රඳන්නේ නැහැ. අන්න හත්පස යම්කිසි දෙයක් දැකගත්තද, හත්පස යම්කිසි දෙයක් දැනගත්තද, මේ තැනත්තට සිද්ධ වෙන පරිවර්තනය වෙනස තමයි ඔය කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ ලෝකය, ඔන්න ඔය විදිහට මේ හුස්ම මේ විදියට හත්පස දැක ගන්න, හත්පස දැනගන්න කියන ආරාධනාව තමයි භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒ දේ තමයි අපිට මාර්ගය විදියට පෙන්වන්නේ. අන්න එතකොට කියනවා මේ ලෝකේ යම් කිසි දෙවියන්, මාරයන්, බ්‍රහ්මයන්, මේ විදියට බ්‍රාහ්මණ ගෘහපතියන්, ශ්‍රමණයන්, මනුෂ්‍යයන් යම් කිසි ඉන්නවද, අන්න ඒ සියල්ලෝම දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරියේෂණ, මේ විදියට දුටු දෙයක්, ඇසු දෙයක්, දැනුණු දෙයක්, විඤ්ඤාත දෙයක්, පැමිණි දෙයක්, පරියේෂණ කරන ලද දෙයක්, නැවත නැවත සිතලා කල්පනා කරන ලද දෙයක් තියනවාද, ඒ සියලු දෙයම මේ තථාගතයන් වහන්සේට මනාව දක්නා ලද දේවල්, මනාව දන්නා ලද දේවල්. එතකොට කෙනෙක් හිතනවා මේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ඔක්කොටම ප්ලග් වෙලා නිකන් අර සුපර් කම්පියුටරයක් වගේ ඇති කියලා. අන්න අනන්ත වූ ඥානෙකින් අනන්ත වූ ලෝකයක් පිළිබඳ අදහසකින් ඉන්නවා. නැත්නම් අනන්ත වූ ඥානෙකින් අන්ත වූ ලෝකයක් පිළිබඳ අදහසකින් ඉන්නවා. මොන විදිහේ ස්වභාවයක් ඇත්තේ කියලා හිතනවා. නමුත් ඇත්තටම මේකේ තියෙන වෙනස් විදිහක දෙයක්. බැලුවොත් පේනවා කියන අර්ථයෙන් තමයි තියෙන්නේ. එහෙම නැතුව අර ඔක්කොටම ප්ලග් වෙලා නැහැ නිකන් සුපර් කම්පියුටරයක් වගේ. යම් කිසි දෙයකට අවධානය යොමු කරාද, එතකොට ඒක හත්පස විචිත්‍රවත්ව හොඳට දැන හඳුර ගන්න පුළුවන්. හැබැයි අවධානයක් දෙනවා හරි අඩුයි. අවධානයක් දෙනවා හරි අඩුයි, බලන්නේ නැහැ. ඇස් දෙක කෙලින් කළාවත් බලන්නේ නැහැ. බැලුවනේ ආය අරුගේ සහලවල යනවා, බල මගේ දියාම බැලුවා, විනිවිද බැලුවා, මාගේ කෙලස් ටිකත් ඔක්කොම පෙවුනා කියලා. අන්නේ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ ලෝකය දැනගත්තා, දැකගත්තා කියන්නේ මොකද්ද? අනර බැලුවොත් පේනවා. අවධානය යොමු කරොත් ඒක විචිත්‍රවත්ව හත්පස පේන්න පටන් ගන්නවා. ඒ දේ හොඳට අන්න කෙරවලක ඉඳලා අගට පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන්. නමුත් එහෙම බලාගෙනම ඉන්න කියන අර්ථයක් නැහැ. ඒ වෙනුවට භාග්‍යතුන් වහන්සේ යන විවේක මනසින් ඉන්නේ, පහළට හෙළූ ඇස් වලින් ඉන්නේ, අර විදියට පූර්ණ අවදිව ඉන්නේ, එකකටවත් අවධානය යොමු කළා නැහැ. දුන්නනේ ඒ අරමුණ අන විචිත්‍රවත්ව හත්පස විනිවිද පේනවා. අන්න ඒකයි කියන්නේ මේ ලෝකයේ ප්‍රජාවක් ඉන්නවාද, ඒ ප්‍රජාව මේ විදියට පරීක්ෂා කරන ලද, දැන හඳුනා ගන්න ලද යම් තාක් දෙයක් තියනවාද. අන්න ඒ තාක් සියලු දේ මේ භාග්‍යතුන් වහන්සේට නිකන් අර තමුන්ගේ අල්ලේ තියෙන දෙයක් වගේ අන්න දැන හඳුනා ගන්න පුළුවන්. ඒ විදිහේ ශක්තියක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් ප්‍රතිපදා වඩන කෙනෙක් වුණත් ඔන්න විදිහේ දෙයක් එයාගේ දකින්න පුළුවන්. අපි හිතනවා මේ අධ්‍යාපන සුදුසුකම් මේවා තමයි වැදගත්, ඒවා තමයි ගෙන හැර දක්වන්නේ. ඔය හාමුදුරුවෝ ඇවිල්ලා හම්බෙලා කට්ටිය කියන්නේ ඒවා තමයි. මම ඩිප්ලෝමාධාරියෙක්, මම ඩිග්‍රි කාරයෙක්, මම MSc එකක් කරපු කෙනෙක්, මම MBA එකක් කරපු කෙනෙක්, මම PhD එකක් කරපු කෙනෙක් කියලා ඔන්න කියනවා. මම මේ රස්සා කරනවා, මේ ජාති වාහනය තමයි මම පදවන්නේ. මේ කිසිම දෙයක් නැති හිඟන්නේ ගාවට ඇවිල්ලා, මේ අනුන්ගෙන් කාලා ඉන්න මිනිස්සේ ගාවට ඇවිල්ලා, මේ විදිහේ මුතු මහණි ගාවට ඇවිල්ලා මොකටද ඕක කියන්නේ? තේරුමක් නැහැ, වැඩක් නැහැ. තියෙන එකෙක් ගාවට ගිහිල්ලා ගුවා නම් කමකුත් නැහැ. මේ ඔකෝම අතහැරලා අර විදියට මොකද්ද පැදුරෙනු බිමට වැටිලා ඉන්න කෙනෙක් ගාවට ඇවිල්ලා අර තමුන්ගේ පම්පෝරිය ඉඩහ දක්වනවා. මම ඊගේ මිල මුදල් තියෙන කෙනෙක්, ඔබ වහන්සේට මොන හරි ඕන දෙයක් තියෙනවා නම් කියන්න කියලා කියනවා. පහුවදාට නෑ හැබැයි. මේ ඔන්න ඔය වගේ වැඩ තමයි තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ ඥාණය කියන එක මේ ඩිප්ලෝමා එකකින් ගන්න ඕනේ, මේ විදියට ඩිග්‍රී එකකින් ගන්න ඕනේ, එහෙම නැත්නම් MSc එකකින් ගන්න ඕනේ, එහෙම නැත්නම් PhD එකකින් ගන්න ඕනේ කියලා කියනවා. ඈ අර කියන්නේ නිකන් ඔයාට ඩිප්ලෝමා එකක් තියෙනවනේ, ඔයා ඩිප්ලෝමා ලෙවල් එකට සපර් කරනවා. ඔයාට මොකද්ද ඩිග්‍රී එකක් තියෙනවනේ, ඩිග්‍රී ලෙවල් එකට සපර් කරනවා. ඔයාට MBA එකක් තියෙනවනේ, MBA ලෙවල් එකට සපර් කරනවා. ඔයාට මාස්ටර් එකක් තියෙනවනේ, මාස්ටර් කෙනෙක්ගේ ලෙවල් එකට සපර් කරනවා. ඊට පස්සේ PhD එකක් එහෙම තියුණොත් permanent head damage තමයි. අයි ගොඩ ගන්න බෑ. හොඳටම පිස්සු. අන්න අර අරක තමයි ඥානය කියලා හිතාගනින්. නමුත් අන්න යම් කිසි වෙලාවක මේ තථාගත කෙනෙක්ගේ තැනතර හම්බුණාද, එහෙම නැත්නම් මේ විදිහේ මේ ධර්මය වඩන ලද, මේ විදිහට මේ ලෝකේ හත්පස දක්නා ලද ගුරුවරයෙක්ගේ තැනතර හම්බුණාද, ඒ තැනතර තේරෙනවා මම ලං කරගත්ත මේ ඥානේ වැඩක් ඇති දෙයක්ද, මම ලං කරගත්ත මේ ඥානේ මේ තථාගතයන් වහන්සේ කෙරෙහි තවදුරටත් වැලීඩ් නැහැ, තථාගතයන් වහන්සේ ඉදිරියේ වැලීඩ් නැහැ, මේ ගුරුවරයා ඉදිරියේ වැලීඩ් නැහැ. අන්න එයා අර ලම් කිසි දෙයක් කියලා පෙන්නපු දෙය අන්න එතනින් එහා දැකපු කෙනෙක්, එතනින් එහා දැනගත්ත කෙනෙක් ඉන්නවා. ඉන්නේ හැබැයි නොදැක්කා වගේ, ඉන්නේ හැබැයි ඇහුනේ නෑ වගේ, ඉන්නේ හැබැයි යම් කිසි විදියක දැනුනේ නෑ වගේ, ඉන්නේ නිකන් අර විදියට මලා වගේ. නමුත් පොඩ්ඩක් ඇනලා අකොණිත්තලා බැලුවොත් අන්න තේරෙනවා අවශ්‍ය නම් අන්න විනිවිද දැක ගන්න පුළුවන්, අවශ්‍ය නම් අර විදියට හත්පස දකින්න පුළුවන්. නිකන් මුණ දිහා බලනවා විතර, බැලූ පමණින් සහලෝල යනවා සමහර වෙලාවට. අන්න මේ බුදු කෙනෙක් මගේ දිහා බැලුවා, නම කියලා කතා කරා. අන්න හිතෙනවා මම කරපු වැරදි ටික ඔක්කොම හිස ඇතුලෙන් චිත්‍රපටියක් වගේ පෙනීගෙන 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 යනවා. දැන් මොකක් ඔක්කොක ඕක ගැන කියනවද දන්නේ නැහැ. කොයි වැරද්දද මේ කියන්නේ යන්නේ කියලා. අන්න ඒ විදිහේ මහා නිකං වික්ෂිප්ත ස්වභාවයකට පත් වෙනවා. අර බුදුවරයෙක් ඉදිරියේ, අර විදියේ ගුරුවරයෙක් ඉදිරියේ. මොකද මේ ඥානය කියලා හිතාගෙන ඉන්නේ මේක. නමුත් ඔන්න වෙනස් විදියක ශක්තියක්, වෙනස් විදියක විභවයක් පිළිබඳ යම් කිසි හැඟීමක්, නිකන් යාන්තම් හැඟීමක් විතරයි මතුවලාව. ඔන්න ඕක තමයි නිවැරදි දැන ගැනීම, ඕක තමයි නිවැරදි දැක ගැනීම. මේ හුස්මක් අරගෙන හාත්පස බලන්න, එපමණින් මුළු ලෝකෙම හාත්පස දැකගතා වෙනවා, දැනගතා වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මෙහෙට අලුතෙන් එන කෙනෙකුත් එයාට තියෙනවා নানা ආකාර ප්‍රශ්න කන්දරාවක් තියෙනවා භාවනාව පිළිබඳ. A B Z වෙනකන් නිකන් C නෙමෙයි Z වෙනකන් අහලා ඉවර කරගන්න ඕනේ. ඒ විදිහට විස්තර සහිතව ප්‍රකාශයක් කර ප්‍රශ්නකටවත් උත්තර දෙන්නේ නැහැ. ඒකකටවත් දෙන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා හරි, ඔයාගේ ප්‍රශ්න ටික ඔහොම තියේවා, ඔක තියාගෙන ඉන්න. ඈ හෙටත් එන්නකෝ. ආ හෙටත් කතා කර, හෙට දෙන්නේ නැහැ උත්තර. අනිද්දාටත් එන්නකෝ. වර්තාවල් ලියාගෙන ඉන්නකෝ. අනිද්දාටත් කතා කර, අනිද්දාට දෙන්නේ නැහැ උත්තර. ඉතින් මේ මිනිස්සයා බලනවා මොකද්ද මේ කියන කතාව. හුස්මක් පිළිබඳ බලන්න, පියවරක් පිළිබඳ බලන්න, ඒ පිළිබඳ කතා කරන්න. ඔය විදිහේ මතක් කිරීමක් තමයි කරන්නේ. එටත් ওই ප්‍රශ්න ටික ඔහොම තියාගෙන ඉන්නකෝ. අනිද්දාටත් තියාගෙන ඉන්නකෝ. දැන් පවගේ දවසක හොඳ පෘෂ්ටිමත් ඈ කොල්ලෙක්. දැන් පෘෂ්ටිමත් කියන්නේ හිතාගන්න පුළුවන්. ඉතින් එහෙම එකෙක් ඇවිල්ලා දැන් මුං අර නිකන් තැම්බක් වගේ වාඩි වෙලා එතන අහනවා. දැන් මේ එක එක ප්‍රශ්න එකකටවත් උත්තර දුන්නේ නැහැ. එකකටවත් උත්තර දුන්නේ නැහැ. ඒ වෙනුවට යන්නේ කොහෙද මල්ලේ පොල්. ඕකෝක කිව්වත් නැන්න හරි ඇවිදලා බලන්නකෝ. වාඩි වෙලා ඉඳලා බලන්නකෝ. හුස්ම බලන්නකෝ කියලා ඕම තමයි ලැබෙන්නේ. ඉතින් නැවත නැවත ප්‍රශ්න කරනවා. නැවත නැවත ප්‍රශ්න අහනවා. මේ හාමුදුරන්ට අවුද්ද කොහෙද? හාමුදුරන්ගේ වයර් ෂෝට් එකද කොහෙද? අහන පස්සේ උත්තරේ ලැබෙන්නේ නැහැ. එහෙම තමයි ස්වභාවය. හාමුදුරන්ට වයර් ෂෝට් ගතියකුත් තියෙන්න පුළුවන් ඇත්තටම. ඒක වෙනම ප්‍රශ්නයක්. කෙසේ නමුත් අන්න උත්තර දෙන්නේ නැහැ. අන්තිමට ගොඹ ඔය එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නේ නැහැ. හෙටත් වරින්. හෙටත් වරින් වார்த்தාවල් ලියාගෙන වරින්. අනිද්දාටත් වරින් වார்த்தාවල් ලියාගෙන වරින්. අනේ දවස් දෙක තුනක් යනකොට අර ප්‍රශ්න ටික ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අනේ හාමුදුරනේ හුස්ම නම් දැනෙනවා. පියවර නම් දැනෙනවා. හොඳටම මූණෙන්ම තේරෙනවා ආයි වැටිලා කියන්නේ බිමටම වැටිලා. අර නිකන් ගෙම්බා පොළවේ ගැහුවා වගේ පොළවේ ගහපු ස්වභාවයක් තේරෙනවා අර පුෂ්ටිමත් ශරීරේ. මොකද්ද මේ උනේ? අන්න නියම ප්‍රශ්නේ මතුවලා ආවා. අර ඔක්කොම රෝග ලක්ෂණ. ওই රෝග ලක්ෂණ වලට බෙහෙත් කරන්න යන්න එපා. ඒ බෙහෙත් කොල්ල ඉවර කරන්න බෑ. ඒ වෙනුවට ඒ සියල්ල තිබිද්දී රෝගේ මතු කරගන්න පුළුවන්. දවස් දෙක තුනක් ඉන්නකොට තේරෙනවා. අන්න දැන් නම් හරි ප්‍රශ්නේ මතුවලා ආවා. අර පුෂ්ටිමත් ශරීරේ අර ගෙම්බා පොලේ ගැහුවා වගේ ස්වභාවයක් මතුවලා ආවා. මූණෙන්ම කිව්ව හැකි ඥාව වෙලා තියෙන කියලා. මූණ බැලුවාම කිව්ව හැකි ආයි ප්‍රශ්න නැහැ, මොකුත් නැහැ. හුස්ම නම් දැනෙනවා හාමුදුරනි. මොනවා හරි දර කොටයක් ඉතින් හෙටත් කරේ තියෙන බව නම් දන්නවා හාමුදුරනි. අද විතරක් නෙමෙයි අදත් අත පැරි දෙෙනවා එටත් තෝගම් වෙනවා. එටත් ඔය දරකොටේ කරේ තියෙන බව දන්නවා. ඒක හොඳටම විශ්වාසයි. මේ මුළු ලෝකේ ඕන දේ අනිත්‍ය වුණත් තරකණ සුපර් එකට වෙන්න ඉඩ තියෙනවා හෙටත් කියලා කියනවා. ඕකට ඉතින් ඔය 15 ඔෆිස් එකට ඇවිල්ලා ගිහිල්ලා හරියන්නේ නැහැ. එන්න ඕනේ ඉහළ ආරන්නෙට එන්න ඕනේ. ඒ කොන්ක්‍රීට් බිල්ඩින්ග් බලලා ගිහිල්ලා හරියන්නේ නැහැ. උඩට එන්න ඕනේ. ඊට පස්සේ වරුවකට ඇවිල්ලා ගිහිල්ලා හරියන්නේ නැහැ. දවස් රැය කීපයක් ගත කරන්න ඕනේ. ඔන්න තේරෙනවා හරි පස්සේ මතුවලා ආවා. ඔන්න තේරෙනවා අර පස්ස ඔක්කොම විචිත්ත වෙලා ගිහිල්ලා ඒ වෙනුවට මොකද්දෝ ඊට වැඩිය බරපතල අර රෝග ලක්ෂණ වෙනුවට රෝගේ මතුවලා ආවා. අන්න රෝගෙට බෙහෙත් කරන්න පුළුවන්. රෝගෙට බෙහෙත් කරන්න පුළුවන්. ඒ ප්‍රතිපදාවේ ක්‍රමේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ අපිට පෙන්නුම් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ අපිට මේ කියලා දෙන්නේ. එතකොට තථාගත කෙනෙක් කොහොමද මෙන්න මේ විදිහේ ලෝකේ යම් කිසි කෙනෙක් දැන හඳුනගත්ත අර විදිහ යම් තාක් දෙයක් තියනවාද ඒ සියල්ල විනිවිද දැක්කා වගේ ප්‍රකාශ කරනවා. විනිවිද දැක්ක ස්වභාවයක් මා ළඟ තියනවා කියලා සනාථ කරනවා. අන්න ඕනම දෙයක් ඕනම අරමුණක් ඒ දේ හත්පස දැනගන්න දැකගන්න නියමාකාරයෙන් දැනගන්න දැකගන්න අදහසක් තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් හිතන්නේ මේ අපේ ඥාණයට නිග්‍රහ කරනවා. මේ අපේ ඥාණය ගණන් ගන්නේ නැහැ. මේ ආම්ද්‍රෝන්ට යන්න බැරි වුණ හින්දාද කොයිද? මේ ආම්ද්‍රෝන්ට ලං කරගන්න බැරි වුණ හින්දාද කොයිද? ඉරිසියාවටද කොයිද කියලා හිතෙනවා. ඉරිසියාවටද දන්නේ නැහැ. කෙසේ නමුත් අන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔතනින් එහා ගියපු ස්වභාවයක් තියෙනවා. ඔය අරමුණකට කොටු වෙන්නේ නැතුව ඔය අරමුණ හාත්පස දැක ගන්න පුළුවන්. ඒ අරමුණ හාත්පස දැන ගන්න පුළුවන්. එතකොට අන්න අර සියල්ල විනිවිද පේනවා. අර එක දෙයකට ලඟු වෙන්නේ නැහැ. එක දෙයකට අහු වෙන්නේ නැහැ. එක දෙයකට කොටු වෙන්නේ නැහැ. ඉතින් ඒකයි අර ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ ගාවට ගිහාම ඒ බැලූ මාත්‍රයෙන්ම අපිට එදෙනවා නිකන් අපිව විනිවිද දැක්කා වගේ. ඒ ගුරුවරයෙක් හමු මාත්‍රයෙන්ම අපිට හිතෙනවා අන්න පිහිටක් සරණක් ලැබුණා වගේ. මොකද ඒ හේතුව අනාරතින ශක්තිය. අර්ථින ශක්තිය මේ සියල්ලට සමතැන දීලා ඔහේ ඉන්නවා. බැලුවනේ යම් කිසි දෙයකට අවධානය යොමු කරානේ. ඒක බොහොම විචිත්‍රවත්ව, ඒක බොහොම විස්තර සහිතව, ඒකේ හත්පස භාග්‍යතුන් වහන්සේට දැන දැක ගන්න පුළුවන්. කියන්නේ විදිහේ ශක්තියක්, එන්නේ විදිහේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. නේ? මේ මන් තුල මේ භාග්‍යතුන් වහන්සේ කරන වෙනස මොකද්ද? මන් තුල මේ භගව භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොට පහළ වෙන ආශාර අද්භූත ධර්මයේ මොකද්ද? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ මේ. දැන් ඕක පිළිබඳ කියනකොට අන්න අමුතු විදිහේ ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද මේ කතාව? අන්න අර අපි හිතමු මෙහෙම කියමුකෝ එක. අන්න අත්තක වහපු කුරුල්ල දෙන්නෙක් ඉන්නවා. මේ කුරුල්ල දෙන්නා අන්න පළතුරු ගහක තමයි වහලා ඉන්නේ. පළතුරු අත්තක තමයි වහලා ඉන්නේ. එක කුරුල්ලෙක්ගේ ස්වභාවය මොකද්ද? මේ තියෙන උපම කතාවක් මේක. ඔය උපනිෂද් ග්‍රන්ථයක තියෙන උපම කතාවක්. අන්න ඒක කුරුල්ලෙක්ගේ ස්වභාවය තමයි මෙයා මේ අත්තේ වහලා පළතුරු කනවා. ඒ පළතුරු රස විඳිනවා. ඒ පළතුරු වල මුලා වෙනවා. ඒ පළතුරුම අන්න කාලා අසුචි පහ කරනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ පළවෙනි කී කුරුල්ලාගේ තියෙනවා. ඒ අපි දන්න හඳුන කුරුල්ලෙන්නේ ඔය. එයා හොඳට දන්න හඳුන කෙනෙක්. මේ ලෝකේ මේ දේවල් වල වැද ගන්නවා. ඒ දේවල් කනවා. ඒ දේවල් රස බලනවා. ඒ දේවල් වල මුලා වෙනවා. ඒ දේවල්ම අර අන්න රීලා නාගෙන ගා ගන්නවා. ඉතින් ඔය ස්වභාවයේ සහිත කුරුල්ලෙක් ඉන්නවා. ඒ වගේම දෙවනි කුරුල්ලෙක් ඉන්නවා. මෙයා මේ වැඩේට සම්බන්ධයක් නැහැ. මෙයා මේ පළතුරු කන මේ යන ක්‍රියාවලිය දිහා බලා ඉන්නවා විතරයි. පැත්තකට වෙලා. මෙන්න මේ බලා ඉන්න ස්වභාවයේ අපි තුලත් තියෙනවා. මේ බලා ඉන්න ස්වභාවය තමයි මේ බුදුවරයේ කියන ස්වභාවය. හැබැයි ඒක අපි පණ කවලා නැහැ. ඒකට අපි ශක්තිය දීලා නැහැ. අන්න භාග්‍යතුන් වහන්සේ පහළ වෙනවද? ඒ පහළ වෙනවත් එක්කම මගේ තුලත් බුදුරෙක් පහළ වුණා වගේ මේ බණේ අහනවද? ඒ අහනවත් එක්කම මගේ තුලත් අර විදී ආශ්චර්ය අද්භූත ධර්මයක් පහළ වුණා වගේ. මොකද්ද අන්න මේ බුද්ධ කියන ස්වභාවයක් මා තුලත් තියෙනවා. අර විදිහට මෙච්චර කාලක් අර පළතුරු කකා රස විඳ විඳ ඒකේ මුලා වෙලා ඒකේ මසුචි කරගෙන ඉන්දිය මම දැන් අන්න ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒකට සම්බන්ධයක් නැහැ. ඒක දිහා බලාගෙන ඉන්නවා, ඒ අත්තෙම වහලා ඉන්නවා. මේ දෙන්නම හොඳ යාළුවෝ, කුරුල්ලෝ දෙන්නම. අන්න එක්කෙනෙක්ගේ ස්වභාවයක් අර එහෙම තිබිද්දි අනිත් කෙනා පොඩ්ඩක් ඒක දිහා බලාගෙන ඉන්නවා. අන්න අර විදියට පෘථග්ජන ස්වභාවය සහ ආර්ය ස්වභාවය අතර වෙනස. එහෙම නැත්නම් මේ ලෝකයා සහ එහෙම නැත්නම් මේ මම සහ බුදුන් අතර වෙනස අපි තුලින් මතුවලා එන වෙන කොහෙවත් නෙමෙයි. මෙන්න ඒක තමයි ওই බැල්ම. ඒ පුරුදු කරන බැල්ම ඒක අර දෙවණිකී කුරුල්ලාගේ බැල්ම තමයි පුරුදු කරන්නේ. ඒ බැල්ම පුරුදු කරනකොට තේරෙන ඔන්න බුදු කෙනෙක්ගේ වචනයක් ඇහුවද, බුදු දේශනාවක් ඇහුවද, ඒ බුදුවරයෙක් මේ ලෝකේ පහළ වුණාද, ඒත් එකම මා තුලත් මේ විදිහේ බුදුවරයෙක් පහළ වෙනවා. මගේ හිත තුලත් මේ විදිහේ බුද්ධ ස්වභාවයක් පහළ වෙනවා. අර මෙච්චර කල් අර ආහාර ගන්න, රස බලන, ඒකේ මුලා වෙන, ඒකේ අසුචි කරන කුරුල්ලා වගේ කරපු මම දැන් අන්න වෙනස් විදියක ස්වභාවයක්. මේ දේ දිහා බලා ඉන්න ස්වභාවයක්, මේ දේ නිරීක්ෂණය කරන ස්වභාවයක් මා තුල තියෙනවා. ඒ විදිහේ ශක්තියක් මා තුල තියෙනවා කියලා මේ තැනත්තා දැන හඳුනා ගන්නවා. අන්න ඒක මහා ජීවිත පරිවර්තනයක්, මහා වෙනසක්. හරියට නිකන් අපි තුලත් බුදුවරයෙක් පහළ වුණා වගේ, අර බුද්ධ ස්වභාවය අපි තුල පහළ වුණා වගේ. ඉතින් ඕකම තව විදිහකට අපිට මෙහෙම කිව්ව හැකි. අපි හිතමු ප්‍රඥාවන්ත අම්මා කෙනෙක්. මේ අම්මාගේ ස්වභාවය මොකද්ද? පොඩි දරුවා ඉන්නවා බිම. මේ දරුවාගේ ස්වභාවය මොකද්ද? මෙයා ඉතින් නොයෙකුත් දේවල් ඔස්සේ එළෝගන යනවා, නොයෙකුත් දේවල් වල මුලා වෙනවා, නොයෙකුත් දේවල් රස බලනවා, ඒවාම අසුචි කරගන්නවා, ඔන්න විදියට කලිසම එහෙම කක් කරගන්නවා. ඕක තමයි ඒ දරුවාගේ ස්වභාවය. එතකොට මේ ප්‍රඥාවන්ත දෙමව්පියෙක් මේ දරුවා දිහා ඇහැ කොනකින් බලාගෙන ඉන්නවා. වැඩි අත දාන්නේ නැහැ. ඒ වෙනුවට බලාගෙන ඉන්නවා. අන්න යනවා, රෙහෙට යනවා, මෙහෙට යනවා, ඔන්න අඬනවා, ඔන්න ආහාර ගන්නවා, ඔන්න අසුචි කරනවා කියලා බලාගෙන ඉන්නවා. ඔන්න ඒ දෙන්න අතර වෙනස බලන්න, ওই චරිත දෙකේ අතර වෙනස බලන්න. එතකොට මේ අපි මෙච්චර කල් ඉන්නේ නිකන් අර පොඩි දරුවාගේ ස්වභාවයෙන්. අර පොඩි දරුවාගේ ස්වභාවයෙන් අඬනවා, hina වෙනවා, අර විදියට ආහාර ගන්නවා, ගේම කක්ක කර ගන්නවා, චූ කර ගන්නවා. ඒ වගේ තමයි අපේ ස්වභාවය තියුනේ. දැන් අන්න අර අම්මා කෙනෙක් බලාගෙන ඉන්නා වගේ ස්වභාවයක්, අර විදියට බුදු කෙනෙක් බලාගෙන ඉන්නා වගේ ස්වභාවයක් අපි තුල මතුවලා ආවා. අන්න දෙමව්පියෙක් තමුන්ගේ දරුවෙක් දිහා බලන බැල්ම වගේ බැල්මක්. අර විදියට පළතුරු කන කුරුල්ලා සහ ඒ දිහා බලාගෙන ඉන්න කුරුල්ලා අතර වගේ වෙනසක්. අර විදියට ලෝක ස්වභාවය සහ පෘථග්ජන ස්වභාවය සහ ආර්ය ස්වභාවය අතර වෙනසක්. එහෙම නැත්නම් අන්නර බුදු හිතක්, මේ ලෝකේ මෙච්චර කල් මුලා වෙච්ච හිතක් සහ බුදු හිතක්, ඔන්න ඔය දෙක අතර වෙනස, ඔන්න ඔය පරිවර්තනය තමයි සිද්ධ වෙන්නේ. ඒ පරිවර්තනය, ඒ ජවක හැවීම අපි සිද්ධ කරනවා. අන්න මා තුල තියෙනවා මේ ධර්මය, මා තුල තියෙනවා මේ හැකියාව. නමුත් ඒකට පණ දෙන්න බෑ එකපාරට. නැවත නැවත අනුග්‍රහ කළ යුතුයි, නැවත නැවත පුරුදු කළ යුතුයි, නැවත නැවත පුහුණු කළ යුතුයි. එහෙම පුරුදු කරනකොට, එහෙම පුහුණු කරනකොට, එහෙම අනුග්‍රහ කරනකොට ටික ටික තේරෙනවා මේක කොයි පමණකින් වර්ධනය වෙනවද, ජව කැවෙනවද, මේ විදිහට ශක්තිමත් වෙනවද කියලා. අන්නේ ශක්තිය, අන්නේ ජව කැවීම තමයි ටිකෙන් ටික සිද්ධ කරන්නේ. ඒකට තමයි භාග්‍යතුන් වහන්සේ අපිට මේ ආරාධනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නන පාර ඒක තමයි. ඉතින් ඒක තමුන් තුලින් ටිකෙන් ටික වඩා ගන්න ඕනේ. තමුන් තුලින් ටිකෙන් ටික ඇති කර ගන්න ඕනේ. තමුන් තුලින් ටික ටික ශක්තිමත් කර ගන්න ඕනේ. ඉතින් බැරි නෑ, මේ හැම කෙනාටම පුළුවන්. එකම දේ තියෙන්නේ අර කරනවාද නැද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. නැවත නැවත පුහුණු කරනවාද නැද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ සඳහා වෙහෙසක් පීඩාවක් ගන්නවාද නැද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ වීරිය පිළිබඳ ශක්තියක්, ඒ විදිහ දෙයක් බලපානවා මේකට. වීරිය කියන්නේ මේ දඟලගෙන තටමගෙන ඉන්නව නෙමෙයි. ඒ වෙනුවට ක්‍රමානුකූල වීරියක්. මේ වැඩේ කරගෙන යනවා. ටික ටික මේ වැඩේ කරගෙන යනවා. නැවත නැවත මේ වැඩේ කරගෙන යනවා. වැටෙනවා, අද වැටෙනවා, ආපහු හෙටත් පොඩ්ඩක් අන්න නැකිලා හෙටත් ඒ විදිහේ ශක්තියක් දියුණු කරගන්නවා. නැවත නැවත පුහුණු කරනවා. අනිද්දටත් ආපහු නැගිටලා ආපහු පුහුණු කරනවා. පොඩි කරදර බාධක අපහසුතා අමාරුතා එනවා තමයි. ආවට මොකද නැවත නැවත හිමීට ඉන්නවා, හිමීට මේ විදියට කටයුතු කරනවා. හිමීට ඒ විදිහේ ශක්තියක් දියුණු කරගන්න. කරදර එනවා තමයි. මේ විදියට අපහසු අමාරුතා එනවා තමයි. ආවට මොකද මේවත් හෙට අනිදා වෙනකොට යන දේවල්. මේවා එහෙම ස්ථිරව පවතින දේවල් නෙමෙයි කියන ඒ හැකියාව තමයි මේ තැනැත්තගාව තියෙන්නේ. මේ තැනැත්තගාව තියෙන්නේ ටිකක් ටිකක් නැවත නැවත පුහුණු කරනකොට මෙයාට තේරෙනවා අදත් ප්‍රශ්නයක් එනවා. නමුත් ඒකත් යනවා කියන ස්වභාවයෙන් බලන්න පුළුවන්. අලුත් ප්‍රශ්නයක් එනවා, ඒකත් යනවා කියන ස්වභාවයෙන් බලන්න පුළුවන්. ඔන්න ඒ බැල්ම විතරයි තියෙන්නේ. දුක නම් ඉතින් දුක තමයි, වෙහෙස නම් ඉතින් දැනෙනවා තමයි. නමුත් තේරෙනවා තව දවසක් දෙකක් යනකොට මේකත් නැහැ. මේකත් යනවා. අචරව නිකන් දඟලගෙන කණේරුවට කාගෙන දිවිනහ ගන්න දෙයක් නැහැ. පොඩක් ඉඳලා බලනවා. ඉඳකොට තේරෙනවා දවස් යනකොට යම් කිසි පමණකට, දවස් දෙක යනකොට තවත් පමණකට මේ විදියට වෙනස් වීමකට, පරිවර්තනයකට මේ දේ ලක් වෙනවා. අන්න ඒ ශක්තිය විතරයි තියෙන්නේ ප්‍රතිපදාවේ දෙන කෙනෙක්ට තියෙන එකම හැකියාව තමයි මේ දන්නවා මේක යන බව. එකක් දැකගත්තට පස්සේ අන තේරෙනවා කලින් එකක් ගියා, එක රැල්ලක් ගියා. දෙවෙනි රැල්ල එච්චර අමාරු නෑ. තුන්වෙනි රැල්ල එච්චර අමාරු නෑ. හතර පහ හය කියන ඒවා ඉතින් කොහොමත්ම අමාරු නෑ කියලා දැක ගන්න පුළුවන්. අර පළවෙනි එකකට මුහුණ දුන්න ශක්තිය. ඒ ශක්තිය තුලින් ක්‍රමානුකූලව මේ තැනැත්තා දැන හඳුනගත්තා මේ කොයි දෙයාවත් ඒ සියල්ල යන සුළුයි. එන්නෝ යන්නෝ කියන අදහසෙන් බලන්න පුළුවන් එනකොටම. යනකොට නෙමෙයි එනකොටම බලන්න පුළුවන්. අනේ විදිහේ හැකියාවක්, ඒ විදිහේ ශක්තියක් අපි තුළ වර්ධනය වෙනවා. ඒක ක්‍රමානුකූලයි. ඒ සඳහා ප්‍රතිපදාවක යෙදෙන්න, එදිරා නැවත නැවත පුරුදු කරන්න. එතකොට තේරෙනවා ප්‍රශ්න නැතුවා නෙමෙයි. විවිධ දේවල් එනවා, මතුවෙනවා. මතුණාට ආවට දරාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිපදාව කියන වෙන මොකුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ පැවිද්ද පිළිබඳ කියන කොටත් නැත්තම් මේ තපස, මේ ප්‍රතිපදාව ඔය කියන වචන කෝක කිව්වත් හරි ඉවසීමම තමයි. ඉවසීමම තමයි, පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන ඉන්නකොට තේරෙනවා දවස් දෙක යනකොට ඔච්චර දඟලන්න දෙයක් නැහැ. අර වෙන කෙනෙක් නම් කණේරුවට කාලා, වෙන කෙනෙක් මරලා, ওই පමණට අහවර වෙන වැඩි පොඩ්ඩක් ඉවසලා බැලුවාම අනේ දවස් දෙක තුනක් යනකොට කොහෙ ගියාද නැහැ. ඔන්න ඔය ශක්තිය විතරයි ප්‍රතිපදාව කියන්නේ. ඕක තමයි තපස කියන්නේ. ඕක තමයි පැවිද්දක් කියන්නේ. මොනවා හරි කරගෙන කොහොම හරි යැපිලා ඉන්නවා. යැපිලා ඉනකොට තේරෙනවා අන්න හෙටත් අලුත් දවසක්. හෙටත් අලුත් දවසක්, අලුත් හිරක් පායලා එනවා හෙට. අන්න ඒ වෙනකන් රැය ගෙවා ගන්න එක තමයි අමාරු. අන්න ওই විදිහේ ශක්තියක් ගන්න තමයි කියන්නේ. සාමාන්‍ය ඔය මේ පැවිද්දෙක් පිළිබඳ අපිට ඇඳලා තියෙන චිත්‍රය ගන්නකො. දැන් ඊයේ මහත්තයෙක් ඇවිල්ලා එයාගේ පිළිබඳ එන වාදයක්. මේ චිත්‍රය ගන්නකො. ඒක එන රොමෑන්ටික් පික්චර් එකක්නේ අපිට ඇඳලා තියෙන, නිකන් මේ සිවුරු පොරෝගන, දෙවුර පොරෝගන ස්වාමින්වහන්සේ කෙනෙක් පාත්‍රයකුත් අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. ඔන්න කවුරු හරි සදහැවත් පින්වතෙක් ගිහිල්ලා මේ පාත්‍රයට දානේ ටිකක් පූජ කරනවා. ඔන්න ඔය චිත්‍රේනේ ඇඳලා තියෙන්නේ නිකන්. ඔය හරියට රොමෑන්ටික් චිත්‍රයන්නේ ඕක. නමුත් ඔය යථාර්ථයේ ගිහිල්ලා බැලුවොත්, යථාර්ථයේ බැලුවොත් ඔය ජොබ් එක ආයි නිකන් අර ටර්න් ඕවර් එක වැඩි ජොබ් එකක්. ටර්න් ඕවර් එක වැඩි ජොබ් එකක්. එනවාට වැඩි යන જાති ජොබ් එකක්. කාලා ඉන්න බැරි ජොබ් එකක්. ඔය සාමාන්‍යයෙන් ඔය අර ලී මෝල් වල එහෙම අර කුඩු වදින තැන්වල තියෙන ජොබ් තියෙන්නේ. ඒ මනුස්සයා ආපු ගමන් සතිය දෙක යනකොට ඔය ඔන්න ශ්වසන ආබාධයක්. මෙතන ඉන්න බෑ. මේ ෆැක්ටරියේ වැඩ කරන්න බෑ කියලා දමලා ගහලා යන જાති ජොබ් තමයි ඒවා. ටර්න් ඕවර් එක වැඩි. අන්න හැම සතියෙම 10 දිනක්වත් හය කරන්න ඕනේ. අන්න ඒ වගේ ස්වභාවයක් සහිත එකක් තමයි මේ. ඔගේ තියෙන්නේ මේක තමයි. මොන දේවත් නැහැ. කොහොම හරි ඉවසගෙන ඉන්නවා. එච්චරයි. යැපිලා ඉන්නවා. දරාගෙන ඉන්නවා. ඒක තමයි තපස කියන්නේ. ඒක තමයි මේ පැවිද්දක් කියන්නේ. ඒක තමයි මේ ප්‍රතිපදාවක් කියන්නේ. මොන දේවත් අන්න අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වගේ ඉවසපම් පපුව කියලා වතුර ටිකක් ගාගෙන ඉන්නවා. කොහොම හරි යැපිලා ඉන්නවා. යනකොට තේරෙනවා අන්න දවස් දෙකක් තුනක් යනකොට අච්චර බරපතල නැහැ. ඇච්චර හැඟුම් බර නෑ. ඔන්න විදිහේ ශක්තියක්, ඔන්න විදිහේ ස්වභාවයක් අපි තුල තියෙනවා. අනේ ශක්තිය, ඒක තමයි ප්‍රතිපදාව. මේක අපිට කරන්න පුළුවන්, මේ හැකියාව තියෙනවා. වඩා ඉවසගෙන කරගෙන යන්න. මාසයක් ගිහිල්ලා බලන්න, දෙකක් ගිහිල්ලා බලන්න, අවුරුද්දක් ගිහිල්ලා බලන්න, ගියාම තේරෙනවා අන්න දැන් නම් වැඩේ හරි. දැන් නම් ලොකු පරිවර්තනයක් වෙනසක් තියෙනවා. දැන් පහුගිය දවසක පොඩි දරුවෙක්, පොඩි කවට පොඩිම නෑ, තරුණ වයසේ දරුවෙක් කියනවා, මේ ගෙදර පොඩි ප්‍රශ්නයක් ආවා, මට අසනීපයක් ආවා. ඒ වෙලාවේ මට තේරුණ දේ තමයි, කොන්ද වෙලාවට කලින් මේක පොඩ්ඩක් පුරුදු කරලා තියුනේ ස්වාමීන් වහන්සේ. ද වෙලාවට මේ දේ පිළිබඳ දැනගෙන තියුනේ ස්වාමීන් වහන්සේ. දැනගෙන තියුනේ ඉඳ හොඳට ගියා, පුරුදු කරලා තියුනේ ඉඳ හොඳට ගියා. නැත්තම් මං මේ වගේ දේවල් වලට අන්න බ්ලයින්ඩ් සයිඩඩ්. අසන්දයි. වැදුනහම දන්නේ නැහැ මොකද්ද වැදුනේ කියලා, කැරකිලා ගිහිල්ලා බිම වැටෙනවා. නමුත් ඔන්න දැන් පොඩ්ඩක් දැනගෙන තියෙනවා මේ නොයෙකුත් දේවල් එනවා. මේ කටුක යථාර්ථය අපි පිටිපස්සේ එනවා. කොයිලා හරි මූණට මුන්න හම්බ වෙනවා. හම්බුන වෙලාවට ඉතින් කෙඳිරි ගෑවෙනවා. නමුත් කලින් පොඩ්ඩක් ප්‍රතිපදාවක් දන්න කෙනෙක්, පුහුණු කරලා තියෙන කෙනෙක්, අන්න නැවත නැවත වඩලා තියෙන කෙනෙක්, එයා දන්නවා මේ දේවල් ආවට එච්චරම අමාරුවක් අපහසුයක් නැහැ. කොහොම හරි දවස් දෙකක් තුනක් ඉන්නකොට ඒ දේවලුත් දුරස් වෙලා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහේ ශක්තියක් ගැන තමයි කියන්නේ. තම තමන් පුරුදු කරලා බලන, තම තමන් ඒක ලං කරගන්න උත්සාහ ගන්න කියන අදහසින් අපි අද දවසේ මේ ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අදත් අපිට ඉතා වටිනා ධර්ම දේශනාවක් කළා. ස්වාමීන් වහන්සේ මේ අපි හුස්ම පිළිබඳ අපි දැනගන්න විදිය, අපි බලන විදිය, මේ බුදුරජාණන් වහන්සේ දුක ලෝකේ පිරිසිඳ දැනීමට සමාන කර, මේ දුක පිරිසිඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක පිරිසිඳ දැක ගන්න, දුකට හේතුව දුරු කරන්න, ඒ වගේම නිරෝධය සාක්ෂාත් කරන්නත්, ඒ සඳහා මාර්ගය වඩන්නත් අපට උපදෙස් දීලා තියෙනවා. ඒ ආකාරයෙන් මේ ස්වාමීන් වහන්සේ අපිට අපේ හුස්ම දැනගන්න ආකාරය, අර අපේ රූප ආදී පංචස්කන්ධ 11 ආකාරයෙන් බලන ආකාරයෙන් මේ හුස්මත් අපට 11 ආකාර විදිහට බලන්න කියලා ස්වාමීන් වහන්සේ අපට උපදෙස් දුන්නා. ඒ වගේ යම් කිසි දෙයක් අපි හොඳින් අඳුනා ගත්තාට පස්සේ ඒ පිළිබඳ ආකර්ෂණය නැතිව යනවායි කියලා ස්වාමීන් වහන්සේ අපිට දැනුම් දුන්නා. ඉතින් අපිට මේ සඳහා නැවත නැවත පුහුණු වීම තමයි අපිට මේ මාර්ගය වෙන්නේ. මේ සතිමත් වීම පිළිබඳ තියෙන මාර්ගය, ඒ සඳහා නැවත නැවත යෙදීමයි කියලා ස්වාමීන් වහන්සේ අපට දැනුවා. ඉතින් ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස. දැන් අපේ වැඩසටහනට අපි ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව සකස් කරගත්ත උපදෙස් මාලාවක් තියෙනවා, මම ඒක ෂෙයා කරන්නම්. ඒකේ පළවෙනි අංකයේ පළවෙනියට අපිට දීලා තියෙනවා, ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා, සතිමත් ඇවිදීමයි සතිමත් හිඳ ගැනීමයි කොහොමද කරන්නේ කියලා. මේ වීඩියෝ කරලා තියෙන වීඩියෝස් දෙකක්, ඒක නරඹන්න ඒ ආධුනික කෙනෙක් ඉන්නවා නම් ඒක ඉතා වටිනවා. ඒක පොඩ්ඩක් නරඹලා ඒ විදිහට සතිමත් ඇවිදීමත් සතිමත් හිඳ ගැනීමත් කරන්න. ඊට පස්සේ අංක දෙකෙන් අපිට දැනුවත් කරලා තියෙනවා, ඒක අඩු ගානේ දවසට පැය දෙකක් පමණ වෙනතුරු ස්වල්ප සුළු වේලාවකින් පටන් ගෙන ඒක සතිමත් වීම ක්‍රමක්‍රමයෙන් දියුණු කරන්න කියලා. සතිමත් ඇවිදීමත් සතිමත් හිඳ ගැනීමත් දෙකම දිනපතා කරන්න. ඊට පස්සේ ඔබගේ අත්දැකීම ලියන්න. ඒ සඳහා මම මේ උපදෙස් මාලාව අප සකස් කරන ලද උපදෙස් මාලාවක් මේ චැට් සෙක්ෂන් එකට දැම්මා. ඒක අනුව ඒ අත්දැකීම ලියන්න. සතිමත් ඇවිදීම සම්බන්ධවත් සතිමත් හිඳ ගැනීම සම්බන්ධවත් එදිනෙදා කටයුතු කරන විට කොහොමද සතිමත් වුනේ කියන ඒවත් සම්බන්ධයෙන් වෙන වෙනම ලියන්න. ඊට පස්සේ වාර්තාවන් ඔබගේ අත්දැකීම් පිළිබඳ වාර්තාවන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගන්න. ඒ සඳහා Google ෆෝම් එකක් සකස් කරලා තියෙනවා. ඒ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් අපට ඊමේල් කරන්නත් පුළුවන්. සැමදාම මේ ඉරිදා මේ වෙලාවට, ඒ කියන්නේ ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 7ටත්, මෙල්බන් වෙලාවෙන් 11 මාර්ටත් මේ වැඩසටහන පවත්වනවා. ඉතින් ඔබ සැමට ඒක සහභාගි වෙන්න කියලා ආරාධනා කරනවා. දැන් ඊළඟට තියෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේට. ඒ සඳහා මම නදීප්ට ආරාධනා කරනවා. නදීප්.
බොහොමත්ම සිං සත්නන්දා, අවසරයි ස්වාමීන් වහන්ස, අපේ ගෞරවනීය ධම්ම සාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවාද?
එතන සාගර හාමුදුරුවෝ මටත් කිව්වා 8 වෙනකොට එනවා කියලා. ඉන්නවද? හරි, ප්‍රශ්න තියෙනවද?
එකක් තියෙනවා ස්වාමීන් වහන්ස, ඒක ඉදිරිපත් කරන්න අවශ්‍යයිද?
හඳ හරි.
සක්මන් භාවනාව. පාදෙන් පාදයට යටිපතුල් ස්පර්ශය මාරුවන අයුරු දකිමින් සක්මන ඇරඹු වෙමි. යටිපතුල් වෙත මුලදී සතිය පිහිටියද පෙරදිනවල ඇසු දහම් කරුණු සම්බන්ධ සිතුවිලි දිගින් දිගටම ගලා ආවේය. සිතට මෙසේ එක දිගට ගලාගෙන ආ සිතුවිලිද පාද ස්පර්ශයද යන දෙකම වෙත සතිමත් වෙමින් සක්මන කළෙමි. සතිය දහම් කරුණු සම්බන්ධ සිතුවිලි වෙතින් වෙන් වූ සතිය නැවතත් කයවත පැමිණි බව ඒ ඒ අවස්ථාවලදී ප්‍රත්‍යක්ෂ කර ගත්තේ යටිපතුල වෙත සිහිය පිහිටෙන බව දකින මොහොතේදීය. මාගේ විශේෂ අවධානය ලබා ගත්තේ පාදයකින් පාදයකට ස්පර්ශය මාරුවන විට ඇතිවන ක්ෂණික හිස්තැන තුළ ඇති අනායාසයෙන් සකස් වන අති ප්‍රණීත කාලාන්තරය හා ඒ තුළ තිබුණු හිස් බවටය. පරයන්කය. හුස්ම ඉහළ පහළ යාම කෙරෙහි සතිමත් වෙමින් ආනාපානය සිදු කළෙමි. හුස්ම සියුම් වී ගිය පසු මතු වූ හිස් බව කෙරෙහි තිතිහි ඇති වූ මනාප ස්වභාවය දිගින් දිගටම නිරීක්ෂණය කළෙමි. එම හිස් බව අත්දකින අතරතුර හුස්ම රැල්ල වක්‍රාකාරව චක්‍රාකාරව ඉහළ පහළ යන සැටිද නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේටත් සියලු දෙනාටමත් කුසල් පිනෙන් නිවන් අවබෝධය පිණිසත් මේ වාර්තාවත් හේතු වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට ඒ නිරීක්ෂණය හොඳයි. මේ මොකද්ද සමබරව ඒ දේ සිද්ධ කළා තියෙනවා. ඒක තමයි වටින්නේ. මොකද නැත්නම් සමහර වෙලාවලට අපි මේ නිකන් ගොඩක් ආංශික වෙන්න යනවානේ. එහෙමම නැහැ. ඔය හිතවිලි වලටත් පොඩ්ඩක් ඒගොල්ලොන්ගේ ගමන යන්න ඉඩ දෙන්න. මේක ගැටලුවක් නෑ, ඒක සුව සේවාවක්. සමහර වෙලාවට ඔය හිර වෙලා හිත තුල නොයෙකුත් මේ නිකන් ආතතිගත ස්වභාව, රෝගකාරක ස්වභාව, අපි කියන්නේ අර සයිකොලොජිකල් වුන්ස් කියලා. එන්න ඒ වගේ තියෙන දේවල් ඔය. එතකොට ඒවා භාවනාවකදී අපිට දානවා. පිට දානකොට ඒක අපි නවත්තන්නේ නෑ එහෙමට. ඒක අර මම කලිනුත් කිව්වේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ තමුන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කරා කිව්වේ. ඒ හැමදෙරෝ කියනවා මේ thought patterns මම මෙච්චර දවසක් මේවා suppress කරා. මේවා මම නැවැත්තුවා. මේ මියන්මාරේද කොයිද ඉඳලා ඇවිල්ලා තියුනේ ස්වාමීන් වහන්සේ. ඒතර එහෙම තමයි මම මෙච්චර දවසක් කළේ. හැබැයි දැන් මම suppress කරන්නේ නැහැ. ඒතකොට මට තේරෙනවා ඒවා නිකන් ඒගොල්ලන්ගේ කතාවක් කියනවා ඇවිල්ලා. ඒ කියන කතාව අපි ගණන් ගන්නෙත් නැහැ. හැබැයි ඒ කියන්න දෙනවනේ, ඒක ලොකු සහනයක් ගොඩ දෙනෙට. අනර මගේ බොරුව මං කියා ගන්නවා. බණ කියනවා කියලා කරන්නේත් ඒකනේ. මගේ බොරුව මං කියනවා. දැන් පෞගේ දවසකට කාටද මං කිව්වේ? පොඩ්ඩ ඉන්නකෝ මගේ බොරුව කියනකන් ඉන්නකෝ. ඕක ඒ දවසල අර වණු ගණන් වල විමල් ඉරුවන්ස ඇවිල්ලා කියන කතාව තමයි ඕක. කතා කරන්න දෙන්නෙම නැහැ. අනු ගණන් වල. කවුරු කොයි පක්ෂයෙන්වත් කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් කියනවා මගේ බොරුව කියා ගන්න දෙන්නකෝ. අන්න ඒ වගේ තමයි හිතවිල වෙලා තියෙන. ඒගොල්ලන්ගේ බොරුවක් තියෙන්නේ. මේක අහලා වැඩක් ඇති එකකුත් නෙමෙයි. මොකද ඔහෙ නිකන් කියන්න දෙනවා. ඒ කියන දුන් පමණින් ඒක ලොකු සහනයක්, ලොකු විවේකයක්. අනේ සහනේ විවේකයේ ගැන තමයි ඔය කියන්නේ. ඒ බොරුව කියා ගන්න දෙන්න ඕන. දැන් මේ කමඨාන් සාකච්ඡාව කියන්නේත් ඒ වගේ දෙයක්. මේක ඒ අවස්ථාවක් දෙනවා. අනේ ඉතින් කතා කරලා බලන්නකෝ එක දෙයක් ආඳුරුවනේ. මේම මේමයි මේම මේමයි මේ මේමයි කියලා කියන්න දෙනවා. කිව්වට ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්න නැති වුණාට මොකද අවස්ථාව ලැබෙනවනේ, කියා ගන්න දෙනවනේ. අනේ ඒක ගොඩ දෙනෙට පහසුවක්. ඒක ගොඩ දෙනෙට සැනසීමක්. ඒක ගොඩ දෙනෙට විවේකයක් සඳහා හේතු වෙනවා. ඉතින් අපිට ඒ වගේ අවස්ථාවක් ලැබිච්ච එක කොච්චර දෙයක්ද? දැන් සාගර ආමඳුරන්ටයි මටයි අපේ බොරුව කියා ගන්න අවස්ථාවක් ලැබෙන එක කොච්චර දෙයක්ද? අනේ අවස්ථාවට තමයි අපි ගරු කරන්නේ. ඒ ඉඩකඩට තමයි අපි ගරු කරන්නේ. ආයි ඉතින් ඒක වටින දෙයක්. ඉතින් ඒ කමටහන් ඉදිරිපත් කිරීමකදීත් ඒ වගේ තමයි. අන නොකියන කට්ටියට විශේෂයෙන් අපි මතක් කරන්නේ ඕගොල්ලන්ගේ බොරුව කියන්න. ඒ ඉඩකඩ ගන්න අපරාධේ. ඒ අරගෙන තමුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරලා ඒ විදිහට විවේකයක් හදාගන්න. කිව්වයි කියලා ගණන් ගනී කියලා නම් හිතන්න එපා. ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ. ඔනේ ලොකු ප්‍රශ්න ඇවිල්ලා කියනවා. කිව්වට මොකද ගණන් ගන්නෑ. දවසක් කෙනෙක් ඇවිල්ලා කියනවා එයාගේ නෝනා වෙන කෙනෙක් එක්ක යාළු වෙලාලු. මුට කෝචක් කරනාලු. අයියෝ යාළං මිටි. අර යාළං උසයි. මේ එයා හරි ලස්සනයි කියලා ඔහොම කරනවා. මැරෙන කාන කනේරු වැට කන ගාන. හාමුදුරනේ මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ. කිව්වට කමක් නැද්ද කියලා මගෙන් ඇහුවා. මුකි අහපු විදිහම තේරුණා අයි ලේසි පහසු ලෙඩක් නෙමෙයි කියලා. ඉතින් මං කෝ අයිති ඕවා නම් ඉතින් අපි ඉතින් මේ පැවිද්දෝනේ ඉතින් අපි ඔය ඕවා දන්නෙත් නෑනේ ඔය ඕවා ගැන කියන්නත් බෑනේ කියලා කිව්වා. අනේ ඒ කියන්නේ කියන්න එපාද කියලා අහනවා කඳුළු වැක්කිරි වැක්කිරි. ආ එහෙනම් කියන්නකෝ. අනේ ඉතින් කිව්වා පැය කමාරක් විතර අතපය රිදෙනකන් වාඩි වෙලා අහගෙන ඉඳියා. මේ දිවිනහ ගන්න ගාන්ට බෙල්ල වැලදා ගන්න ගාන්ට ඕක තමයි වැඩේ. එහෙම අහගෙන ඉඳලා 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 අන්තිමට දැන් යන්තම් වන්දනාවට යන්න උනේත් නැහැ. හරි එහෙනම් ඉවරයිනේ. ආ එහෙනම් ඉතින් ඕම ඉතින් මොකද කරන්නේ? ඕක තමයි වැඩේ කියලා නැගිටින්න මිනිහට කලින් මම නැගිට්ටා. නැගිට්ට විතරයි මගේ දියා බැලුවා. ඔබ වහන්සේත් එන උසයිනේ. උසින්ද තමයි මට කෙලවුණේ කිව්වා. ගියා යන්න. මේක තමයි වැඩේ. අනේ අවස්ථාවට ඉඳින් පොඩ්ඩක් දෙනවා. ආගෙන ඉන්දියා කියලා වැඩකුත් නැහැ. අන්තිමට අහන්න වෙන්නේ අර වගේ කතාවක්. හැබැයි කමක් නැහැ. මේ මිනිස්යාට ඒ කියන දෙයින් සහනයක් එනවනේ. අන්න ඒ විදිහේ හැකියාවක්, අන්න ඒ විදිහේ අවස්ථාවක් තමයි ඔය ගන්නෙ. හිතවිලිත් කියන්නේ ඒ වගේ දෙයක්. ඒගොල්ලොත් හරි නිකන් අර නිකන් කවුරුත් නිකන් අහන්න කෙනෙක් ඉන්නවද කියන වගේ අදහසින් තමයි ඔයගොල්ලොත් ඉන්නේ. ඒතර ලොකුවට කන් දෙන්න එපා. හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ බොරුව කියන්න ඉඩ දෙන්න. ඒක කියලා කියලා ඒගොල්ලෝ යනවා යන්න. මේක අර ස්වාමීන් වහන්සේත් කියන්නේ මේ thought patterns මෙච්චර දවසක් මම සප්‍රෙස් කරා. දැන් මම මේකට ඉඩ දුන්නා. ඉඩ දෙනකොට මට තේරෙනවා දවස පුරාම අර එක thought pattern එකක් වැඩ කරනවා. එක සිදුවීමක්, ඒ මෛතුනේ හැසිරීමක්, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක වැඩ කරනවා. වැඩ කරන්න දුන්නා. පහුවදාට ඒක තව දුරටත් වැඩ නැහැ. පහුවදාට හිතලා බලෙන් අරගන්නත් බෑ. ඔන්න ඔය විදිහේ දෙයක් මම අත්දැක්කා කියලා ඒ ස්වාමීන් වහන්සේ අර එක සිදුවීමක්, එක pattern එකක් ගැන කියන්නේ. ඒක ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ දෙයක් අපි තුලත් තියෙනවා. ඔය හිතිලි වලට පොඩ්ඩක් ඉඩ දෙන්න. නැට්ලුවක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බොරුව කියයි. හැබැයි ඒක අහන්න යන්න එපා. ඒක සත්‍යයි කියලා කිය පිළිගන්න යන්න එපා. මේමයි සත්‍ය, අනිත් සියල්ල බොරු කියලා ස්ථාවරයකට එළඹෙන්න එපා. නිකන් ඇහුන්නේ නැහැ වගේ ඔහි ඉන්නවා. ගණන් ගන්න නැහැ ඔය බොරුවක් කියන බව දන්නවා. දැනගෙන ඔය ඉඩ දීලා තියෙනවා. අන්න ඒ විදිහ ඉඩක් තමයි දීම වටින්නේ. ඒක තමයි කමටහන් අවස්ථාවක් කියන්නේ. අන්න හිතිවිලි ඔය විදිහට ඉදිරිපත් වෙනවා භාවනාවකදී කියන්නේ ඕක තමයි. ඒකට පොඩ්ඩක් ඉඩ දෙන්න. ඒක සප්‍රෙස් කරන්න යන්න ඕනේ නැහැ. ඉඩ දුන්නට පස්සේ තේරෙනවා ටික දවසකින් ඒගොල්ලෝන්ගේ කතාව කියලා ඒගොල්ලෝ බහලා යනවා වේදිකාවෙන්. අලුත් සෙට් එකක් ඇවිල්ලා වේදිකාව අල්ල ගන්නවා. ඔන්න ඔය විදිහ දෙයක් තමයි යන්නේ. ඉතින් ඒක දකින් අසුලෝ වැඩි වැඩියෙන් කරගෙන යන්න සාගර හාමුදුරුව වැඩම කර ඇත.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම දැක්ක බොහොමත් සතුටින් ආත් ප්‍රශ්නයක් අහන්න හිටියා. මොටිවේෂන් එක සම්පූර්ණයෙන්ම ගියා ස්වාමීන් වහන්සේ ඒක උත්තරේ දුන්නට පස්සේ.
ඒ එහෙම කියන්න එපා. සාගර ස්වාමීන් වහන්සේ ආම මොටිවේෂන් එක ගියා කියලා ඒක සවුත් නෑ
නෑ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ
සාගර ආන්දෝ බලන්නකෝ අපි මේ මෙච්චර මාගේ කනෙක්ට් වෙලා ඉන්නව නේද?
ඒකනේ එන්න මෙන් ගැටගාගෙන යන්තම් කඩුවලින් නම් මේ කනෙක්ටුනේ එපා වෙලාලුනේ බලන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ
තිරුවන් සරණයි, තිරුවන් සරණයි
ඔබ වහන්සේ. අපේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තාණං අවසන් ස්වාමීන් වහන්ස, අපි වාචික ප්‍රශ්න වලට අවස්ථාවක් දෙමු කියලා ඉල්ලා සිටිනවා ඔබ වහන්සේගේ.
අවසරයි.
එහෙමයි. මේ ප්‍රශ්න අහන්න නැතුවයි දන්නේ නැහැ ස්වාමීන් වහන්ස, මේ ධම්ම සාගර අපේ මේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ කියපු ඒවට සම්බන්ධ වෙලා සිටින සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ මේ මම අවස්ථාව ප්‍රයෝජනට ගන්න තමුන්ගේ පුහුණුව සම්බන්ධ යම් ගැටලුවක්, එහෙම නැත්නම් දිනදා ජීවිතයේදී සතිය කොහොමද තමුන්ට ප්‍රයෝජනවත් උනේ, සතිය කොහොමද පවත්වන්නේ ආදී යම් ගැටලු තිබෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා විසඳා ගන්න මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා ඉල්ලා සිටිනවා. මගෙත් පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස, අහන්න අවශ්‍යයිද? මම අහන්න පහුගුණේ මගේ පරයන්කේ සම්බන්ධ එකක් ස්වාමීන් වහන්ස. දැන් අපි අද ධර්ම දේශනාවෙත් කරනකොට අපි මූලික අරමුණ ලෙස ඔය ආනාපානය ගන්නවා කියලා, ඒකේ විවිධාකාර අපි අත්දකිනවා. ඊට අමතරව ඒකෙම තියෙන සුක්කුම අවස්ථාව සහ ඊට පස්සේ ඊරස භාවය කියන දෙක මට තිබෙන ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ, ඔය නීරස භාවය කියන එක, ඒ කියන්නේ ආනාපානය හොඳට දැනෙන වෙලාවේදී ඒක දැනෙන එකත්, ඊට පස්සේ ආනාපානය නොදැනී ගිහිල්ලා ඊට පස්සේ එන නීරස ස්වභාවයත්, ඒ දෙක කොහොමද ස්වාමීන් වහන්සේ ඔය ආනාපානයට සම්බන්ධ කරලා? එතකොට ආනාපානයක් නැහැනේ. ඊට පස්සේ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ මේ ළඟදී ලොකු ස්වාමීන් වහන්සේ ITN එකේ ධර්ම දේශනාවේදී කිව්වා, සතර මහා ධාතු සම්බන්ධව, ඒතර මම කියන්නේ පටික්කුල මනසිකාරයක මම හරියට දන්නේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ භාවනාව කියලා. ඒකෙදී ඔය ඉහළට යන වාතය සහ පහළට යන වාතය කියලා, ඒකට නම් දෙකක් මට නම් දෙක මතක නැහැ ස්වාමීන් වහන්සේ. ඔය දැන් අප්‍රිය ගතිය කියන එකේදී ඔය ඉහළට යන වාතය එනකොට මට ඔය දැන් එපා වීම ගතිය එනකොට ඔය මම දැන් කාලා දැන් දන්නවා ස්වාමීන් වහන්සේ. ඒකයි කර නිරීක්ෂණය කරන්න හොඳට පුළුවන්. ඒක අර උඩට ඇවිල්ලා සමහර වෙලාවට ඊට පස්සේ අර බර්න් වෙන උඩට එනවා ඒක ඇවිල්ලා, නමුත් ඒකටත් එහෙ යන්න දෙන දුන්නට පස්සේ ආයි ඇතුළෙදී කෙනව සවන්සේ නිකන් පුපුරන වගේ ගිය වාතය එහෙම නැතිලා යන ආපහු ආමාශය මැද්දේ හරිය පුපුරන වගේ එහෙමත් නැතිලා හරි සනීපයි ඊට පස්සේ ඔක පැටර්න් එකක් ස්වාමීන් වහන්සේ අපි කිව්වා වගේ ඔය මේ දැන් ආනාපානය ඊට පස්සේ ආනාපාන නැති වෙලාවට එන ඔය පාවීමක් සහ ඔය දැන් කිව්වා වගේ 13 ගුණ මම ඒක දැනගෙන හිටිනේ ස්වාමීන් වහන්සේ, ඒ 13 වල ස්වභාවයක් කියලා ඔය අවස්ථා තුන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? බොහොම ස්තුතියි. තිරුවන් සරණයි.
ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
මම අන්මියුට් කරගන්න බැරුව හිටියේ මේ කෝස් කරන්න තියෙනවා.
ඒක තමයි මම හිතන්නේ මම පත්.
හරි, දැන් හරි. ඒකෙදි මතක් කරන්න ඕන දේ තමයි, ඉතින් අපි දැන් ඔය බුදුරජාණන් වහන්සේ ආනාපානෙ දෙන්නේ ඒ නීරසකම අල්ලා ගැනීමට රෙෆරන්ස් පොයින්ට් එකක් විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඉතින් අර විරාගය කියන එක නැත්තම් නිරෝධය කියන එක ඒක අර මුහුදේ ලුණු රස වගේ, කොයි රටේ කොයි පැත්තෙන් ගංගා ඇවිල්ලා මුහුදට වැටුණත් ඒ ලුණු රස එනවා වගේ, මොන හැම දෙයකම තියෙන්නේ අන්තිමට හැම අරමුණකම ගෙවි යාමේ තියෙන්නේ නිරස භාවය. හැබැයි අපි ඒක අර වඳුරා මේ අත්ෙන් අත්තට පැන පැන යනවනේ. ඒ එතකොට තව අත්තක් බලාගෙන ඒක ફોકસ කරගෙන තමයි අනික් අත අතරින්නේ. ඒ වගේ දිගට මෙයා අත්තක් අතරිනවා, වෙන අත්තක් අල්ලනවා, ඔය විදිහට යනවා. අපිත් ඒ වගේ මේ ඉරියව් මාරු කිරීම සහ මේ අරමුණු මාරු කිරීම හරහා අපේ අර නීරසභාවය වහලා තමයි අපි දවස ගෙවන්නේ. මැච් එක යන්නේ අර පරාදී නැත්තම් ඒකේ නිරෝධය නැත්තම් විරාගය අතෑරලා ඒක පෙන්වන්නේ නැතුව තමයි අපි ඊළඟ අරමුණට පයින්නේ. එතකොට කවදාවත් අපිට නීරස ගතියක් කියන එකක් අපිට දැනෙන්නේ නැහැ. මොකද අපි ඒකේ ඉන්නේ නැහැ. නීරසකම අපි ඒක හූනියමක් නැත්තම් ඒක අපිට අයිති නැති දෙයක්. ඒක වෙන්න එපා. ඒක කියන එක තුල අපි පුළුවන් තරම් වෙනස් කරගෙන වෙනස් කරගෙන වෙනස් කරගෙන යන්න උත්සාහ කරනවා. ඒකින්ද තමයි අපි මේ දවසේ එක එක දේවල් කරන්නේ. ඉරියව් වෙනස් කරන සියලු වැඩ කරන්නේ අපි ඔන්න ඔය මේ දුක හංග ගන්න. ඒ දුක අවබෝධය වෙන්න නම් දුක තේරුම් ගන්න නම් ওই නිරසභාවයට මූණට මූණ දාලා ඕක ඕකත් එක්ක ජීවත් වෙන එක මේ පුදුමාකාර සැපක් වෙන දවසට තමයි දුක අවබෝධ වෙන්නේ. ඉතින් ඒ දුක අවබෝධ නොවෙන්න අපේ වටේ ඉන්න ඥාති පිරිස සහ යාළු පිරිස සහ සමාජ මාධ්‍ය ආණ්ඩුව වෛද්‍ය සෞඛ්‍ය ශාස්ත්‍රයේ එතකොට ඔය යంత్ర මන්ත්‍ර එතකොට නස්සස්ත්‍රේ ඔය හැම කෙනෙක්ම වග කියනවා ඔන්න ඔය නීරස ගතිය නැති කරලා දෙන්න සහ ඔය නීරස ගතිය පන්නගන්නේ කොහොමද ඒ සියලු තැන් වලින් අපිට උපකාර ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ආනාපානේ බලන්න ආනාපානේ දිගටම ගියාට පස්සේ හොඳට ආනාපානේ ප්‍රකටව පේනවා. ඊට පස්සේ පුදුමාකාර සතුටක් එනවා මම ආනාපානේ අල්ලගත්තා කියලා. ඊට පස්සේ ඒකෙත් වෙනස්කම් දැකීද ඊට වඩා සතුටක් එනවා. ඊට පස්සේ මේක දිගට එක දිගට යද්දි ඒකෙන් එන ප්‍රීතියක් තියෙනවා, පස්සද්ධියක් තියෙනවා. මේ හැම දෙයකම පස්සේ අන්තිමට එන්නේ උපේක්ෂාවට යද්දි එන්නේ නීරස ගතිය, කම්මැලි ගතිය, එක දිගට ඇයි මේක ඉන්නේ කියන ගතිය. අන්න එතෙන්ට ආවට පස්සේ තමයි ඇත්තටම මේ ධර්මයේ වැඩ කරන වෙලාව, නිරෝධයේ දකින වෙලාව, විරාගයේ දකින වෙලාව, ඒක හැම අරමුණකම ආනාපානිය නැතුව ගියත්, ඇතුව ගියත්, මේ හිස් ස්වභාවයකට ගියත්, නැති ස්වභාව උස්ම නැති ස්වභාවයකට ගියත්, වෙන වැඩක් කරද්දිත් ඒ වැඩේ එක දිගටම කරගෙන යද්දි ඒ එපා වීම අනිවාර්යෙන් එන දෙයක්. සහ මේ වගේ වැඩක් කරද්දි රාගදේශ ගොඩක් වෙලාවට රාගදේශ කියන දේවල් ටිකක් අඩු වෙන හින්දා ඒවා පැත්තකට යන හින්දා විස්කම්බන ප්‍රහාණයක් වෙන හින්දා ඊට පස්සේ ඇති වෙන්නේ මේ නීරස ගතිය තමයි. ඉතින් ඒක අපි ආනාපානිය නැතුව ගියත් සතර මහා ධාතුන්ගේ තියෙන දැනීම් ස්වභාවය නැතුව ගියත් ඒ කියන්නේ කාය සංකාර කියලා කියනවා, රූපය කියලා කියනවා. රූපය කියන එකට අයිති වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හැම දෙයක්ම. එතකොට සද්දයක් දිගටම අහගෙන හිටියත් ඒ වැඩේ වෙනවා. රූපයක් එක දිගටම එකම විදිහට බලාගෙන හිටියත් ওই වැඩේ වෙනවා. අනිත් දේවල් වලටත් එපායි. අන්තිම එක තමයි කාය කියන එකේ ඒකේ කොටසක් තමයි ආනාපානි කියන්නේ. ඒ ආනාපානි කොටස් හතරකට ගත්තොත් තමයි ওই සතර මහා ධාතු යන්නේ. ඒ මොන දේ බැලුවත් කාය සංකාර ටික වෙලාවකින් නැතුව ගියාට පස්සේ ඊට පස්සේ වැඩ කරන්නේ චිත්ත සංකාර. වචී සංකාරත් කාය සංකාර එක්කම නැතුව ගියාට පස්සේ චිත්ත සංකාර වැඩ කරනවා. එතකොට අරමුණ නැතුව ගියා කියලා වැඩ නැවතින්නේ නැහැ. ආනාපානි නැතුව ගියා කියලා වැඩ නැවතින්නේ නැහැ. නාම ධර්ම ටික එහෙමම වැඩ. චිත්ත සංකාර ටික එහෙමම වැඩ. එතකොට මේ ආනාපානි නැතුව ගියේ අනේ හොඳයි කියලා නැත්තම් ඒක මට නැතුව ගියේ කියලා ඒ වගේ මේ සිතුවිලි වලට අපි අහුවෙලා තමයි අර හිතන දිහා බලන්නේ. නමුත් ඒක ඇතුළෙත් තියෙනවා නාම ධර්ම ටික වැඩ කරනවා. මේ නාම ධර්ම වල දිගටම යද්දි එන්නේ එපා වීම තමයි. නැත්තම් නීරස භාවය. ඉතින් මේක තමයි නෝම් එක. නැත්තම් මේක තමයි මොකක්ද කියන්නේ සීරෝ ලෙවල් එක. මේක තමයි මේ උපේක්ෂාව කියලා දැනගත්තට පස්සේ ඕකේ ඉන්න තාක්කල් එතනින් එහාට දුකක් ඇති වෙන්නේ නැහැ. ඕකෙන් එහාට ගියොත් අපිට සැපක් හම්බුනත් ඒ හා සමාන යටට දුකක් හම්බෙනවාමයි. ඒ කියන්නේ සයින් වේව් එක වගේ දෙපැත්තට යනවා. ඉතින් ඕක මධ්‍යලක්ෂය කරගෙන ඕකෙන් දෙපැත්තට ටික ටික බොහෝම අඩුවෙන් වේරියේෂන් එකක් අරගෙන යන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. නැත්නම් ආරියස්ථාන මාර්ගය කියන්නේ පුළුවන් තරම් උපේක්ෂාවත් කිට්ටු කරගෙන යන ගමන. ඉතින් ඕක පෙන්වන්න බෑ. ආනාපානෙ පෙන්නලා ඒකේ නැතිවීම පෙන්නලා ඒකේ වැඩිවීම නැත්නම් මුල මැද අග පෙන්නලා ඊට පස්සේ මේකේ නිරෝධය පැත්තට යද්දි තමයි ඔය ගතිය මතු වෙන්නේ කියන එක තමයි දෙන්න තියෙන උත්තරය. මම දන්නේ ඒක ගැළපිලා ආවද කියලා.
ගැළපුණා ස්වාමීනි. හොඳටම තේරුණා ස්වාමීනි. මම කලින් දවසක ස්වාමීන් වහන්සේ කලින් කියන ගොඩ දවසක ඉස්සෙල්ලා ඔය ප්‍රශ්නේ වෙන විදිහකට ඇහුවා මේ එපා වෙනකොට අල්ල ගන්න එක. උන්වහන්සේ එතකොටත් ලස්සන උත්තරයක් දුන්නා මේ මොකද්ද මම හිතන්නේ ලස්සන වචනයක් අල්ල නල එක මස්ත බාදු ලෑනවා දුන්නා. අර එපා වෙනකොට මොකක් හරි අල්ල ගන්න එක ස්වාමීන් වහන්සේ
මොනවාරි උම්බලකට කැල්ලක් හරි ඕනේ අපේ ගැටියට මේ 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 පුරුදු වෙලා මේ මේ මස් මාළු නැතුව නීතිරි කළත් නිකන් කෑම නිකන් මොකද්දෝ වගේ වෙලා කියලා කියනවා. මම ඉතින් වෙලාවට එදා ඉඳන් මේ පැත්තේ නැති ඉඳ ඉතින් ගාණක් නෑ. හැබැයි අර මොනවා කරත් රස මදි ඉතින් ඒ වගේ ඉතින් වෙනවා ටික කාලයක් යද්දි මහානකමත් ඔච්චරමයි. දුන්නට පස්සේ හිරේ දැම්මට එහා තම දෙයක් තමයි මහානකම. මොකද හිරේ දැම්මොත් එයාගේ මානසික තෘප්තිය සතුටක් විඳින්න පුළුවන්. මේකේ මහණුණාට පස්සේ හිර කරනවා කියන්නේ විඥානය ආයි ත්‍ක්කෙටම හිර කරනවා හරියට මහණකම කරනවා නම්. ඉතින් ඒකේ ඉදී හොඳට නීරසභාවය සතියෙන් දෙකෙන්ම වැඩේ පටන් ගන්නවා. මැරණකම් ඉන්න ඕනේ ඒ නීරසකමත් එක්ක. ඉතින් ඕක දරා ගන්න බැරුව තමයි මොනවා හරි කරන්නේ. මොනවා හරි කරන්නේ. මොනවා කරත් අර සුන්දර බව අර නීරසකම අර දුක්ඛ සත්‍ය තමයි අංගන්න අපි උත්සාහ කරන්නේ. නැද්ද?
එහෙමයි සවිනෝස්.
ඒකනේ කියන්නේ.
තව කාට හරි ප්‍රශ්නයක් අහන්න තිබුණා නම් අවස්ථාව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ දෙවෙනි ප්‍රශ්නෙට මම එන්නම්. තව කාට ඉදිරිපත් වෙන්නේ නැත්නම් අවස්ථාව තියෙනවා මම ප්‍රශ්න අහන්නේ අනිත් අය ඉදිරිපත් වෙන්නේ නැති හින්දා. අනිත් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා එහෙම ප්‍රශ්නය අහන්නේ. අන්මියුට් කරලා ප්‍රශ්න.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මේ නදී පහපු ප්‍රශ්නෙට කියුවා මේ දේශනා කරේ දැන් අර මේ නාම ධර්ම ටිකක් ඉතුරු වෙනවා ඊට පස්සේ කියලා. ඒ කියන්නේ අපිට සංඥා ටිකක් ද ඉස්සරහට යනකොට ඉතුරු වෙලා ඒ සංඥා ටික ඊට පස්සේ පතන්දර හදනවා කියන කාරණාවද ඔබ වහන්සේ මතක් කරන්නේ අපිට? අවසරයි.
ඔව්, නාම ධර්ම කිව්වහම දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ ගත්තොත් රූපය හැර ඉතුරු වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම නාම ධර්මයට අයිති වෙනවා. දැන් රූපය කියන එකට තමයි ඔය සද්ද රූප, රූප රූප, ගන්ධ රූප, જીවහා රූප, නැත්නම් කාය රූප, නැත්නම් ඔය ආනාපානි වැටෙන්නේ පහෙන් එකකට විතරයි. අනික ඔක්කොම රූප වලට වැටෙන්නේ. එතකොට ඉතුරු ධර්ම ටික කියන්නේ සංස්කාර ගත්තට පස්සේ ඔය හැම දෙයක්ම ඒ සිතුවිලි ඊට පස්සේ ඒකෙන් ඇති වෙන වේදනාවල් සුඛ වේදනාව, ඒ කියන්නේ සතුටක් එනවා නම් ඒ සැහැල්ලුවක් එනවා නම් ඒකත් වේදනාවට ඒක ඒක හොඳයි නරකයි කියලා ගන්න එක සංඥාව. ඒ හැම දෙයක්ම නාම ධර්ම එතන වැඩ කරනවා. මොකද්ද එතකොට ප්‍රශ්නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර ඒ ඔබ වහන්සේ එතන මතක් කරේ දැන් ඉස්සරහට යනකොට ඒ වේදනාව දැන් හුස්ම රැල්ලත් තේින් තේරෙන්නේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ වේදනාවත් එච්චර වත දෙන්නේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ ඉතුරු වෙන්නේ අර මේ එහෙම ඔබ වහන්සේ.
ඔව්, වේදනාව කියන එක දැන් අපි ගොඩක් වෙලාවට වදයක් කියලා ගන්නෙ දුක්ඛ වේදනාව. ඒ කියන්නේ කයට දැනෙන ඔය ශාරීරිය දැනෙන වේදනාවල. එතකොට හිතේ සතුටක් ඇති වුණා නම් ඒකත් වේදනාවට තමයි අයිති වෙන්නේ.
එහෙම
සෝමනස්.
එහෙම.
එතකොට මේ අනේ ආනාපානෙ නැතු ගියේ සෝක් කියලා හිතුණා නම් ඒක ඉතින් වේදනාවක් තමයි.
එහෙමයි.
ඒක සුඛ දුක වෙනස් වෙන්නේත් ඉතින් සංඥාව හරහා තමයි. නමුත් ඒ ඔක්කොම මේ වෙන් කරන්න බෑ මේකයි මේකයි කියලා හරියට අමාරුයි. ඒ කියන්නේ දක්ෂම කෙනෙක්ට විතරක් මේ මූලධර්ම දැනුමත් එක්ක වෙන් කරන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තට පස්සේ gediye pitin මේක නාම ධර්ම මෙන්න මෙතනදී මොනවද ටිකක් වැඩ කරනවා. හැබැයි මම ඒකට තේරෙන්නේ නැහැ. ඒක හරි සියුම් රූපය සියුම් කරගන්නවට වඩා නාමයේ සියුම් කරගන්න හරි සියුම්. එයා හරීම සෙල්ලක්කාරයි, හරීම කට්ටයි, වෙට්ට පිත්තලයි.
එහෙමයි.
ඒකින්ද තමයි ගොඩාක් අය ওই ඉස්තන්ට ගියාට පස්සේ නිවන දැක්කා කියලා හිතනවා. ඊට පස්සේ මේක හරි මේකම තමයි දැන් ගොඩ කියලා. එහෙම එහෙම එක එක අපිට ඇවිල්ලා කියන කතා වලින් තේරෙනවා මේ මේ නාම ධර්ම වලට අවු වෙලා තියෙන කියලා. නමුත් ඒක කිව්වට පිළිගන්නේ නැති මට්ටමක් තමයි තියෙන්නේ. මේ ආමුදුරුවන්ට මං කියන එක තේරෙන්නේ නැහැ, නැත්නම් මේ ආමුදුරුව මං තරම් භාවනා කරලා නැහැ කියලා තරම් තේරෙන මට්ටම ඒ හිතන මට්ටමටම නාම ධර්ම ටික විඥානයේ කට්ට විදිහට වැඩ කරනවා. ඉතින් මේ නාම ධර්ම ටික එතන ඇතුළත වැඩ ඒ ටිකත් සියුම් කරගෙන ඒ ටිකත් ගියාට පස්සේ තමයි අනුසය කෙලස් දැක ගන්න පුළුවන්. මෙන්න මේවා කොහොමද මේ කවුද මේවා මේ ඩ්‍රයිව් කරන්නේ? මේ ආනාපානෙ දැක්කෙත් මම කියන ආනාපානෙ දැක්කේ නැත්තේත් මම කියලා අර මමයා ඇතුළේ ඉඳන් කරන වැඩක් අනුසේ වශයෙන් වැටහෙන්න ගන්නෙ උන්නුයි නීරස ස්වභාවයට ගියාට පස්සේ තමයි ඒක බලන්න පුළුවන්.
එහෙමයි අවසරයි. එතකොට ඔබ වහන්සේ කිය මතක් කළ දෙන්නේ දැන් ඔය කිසිම දෙයකට වටිනාකමක් දෙන්නේ නැතුව කරගෙන යන වැඩපිළිවෙල එහෙම
ඉතරයි එච්චරයි එච්චරයි වටිනාකමක් දෙන්න එකක් නැහැ මේ ලෝකේ.
එහෙමයි.
ඒ දෙන්නේ නැති එක තමයි නිවන කියන්නේ. ඒක තමයි කියන්නේ අප්පණිහිත කියලා. කිසිම බලාපොරොත්තුවක් නැති වටිනාකමක් දෙන්නේ නැති ශුන්්‍යත කියන්නේ. නිදි කරන්න බැරි. ඕවා හරහා ගිහිල්ලා තමයි තේරුම් ගන්න මේ මොන කරත් අපි සංස්කාර කරනවාමයි සංස්කරණය කරනවාමයි හැබැයි අවම සංස්කරණය යන එක තමයි අපි පුළුවන් තරම් ඔය ආරෂ්ඨ මාර්ගයට වැටෙනවයි කියන්නේ නැත්නම් අපි උපේක්ෂාවෙන් අන්තිමට කොහොමද අවුරුදු 80 70 පෙන්නට පස්සේ ඔය ඔය තියෙන උපේක්ෂාව වගේ එකක් එනවා ඒ කියන්නේ අඥාන උපේක්ෂාව. නමුත් ඒකෙදිත් තියෙනවා මෙලෝ රහක් නැහැ අනේ ට්‍රිප් එකක් යන් ගිහුවා අනේ බෑ දැන් ඉතින් අපි ගිහිල්ලා මොනව කරන්නද කියලා අර එහෙම එකක් එනවා. ඒක නෙමෙයි හැකියාව තියාගෙන දැනුවත් භාවය තියාගෙනම ඒ උපේක්ෂාවට යන්න පුළුවන් නම් තමයි තේරෙන්නේ දේවල්.
එහෙමයි. ඒ සම්බන්ධයෙන් මේ වගේ ධර්ම සාකච්ඡා තුළින් ඔබ වහන්සේලා මතක් කරන මේ කාරණා එක්ක සුතමේ ඥානෙ එනම් එකතු කරගෙන අපිට මේ කරගෙන යන්න පිළිවෙල ඉස්සරහට කරගෙන යන්නයි
ඉතරයි දිගටම කරගෙන යන්න තියෙන්නේ. සුද්ධ කරන්න තියෙන්නේ අපි මේ හොඳයි කියලා හිතන් ඉන්න දේ මේ නෙමේ හොඳ. අපි හිතන් ඉන්නේ පා වෙන්න එලි පේන්න උඩින් යන්න ඕක තමයි භාවනාව කියලා හිතන් ඉන්නේ නෑ. අන්තිමට මේ විරාග නිසිත නිරෝධින් නැතන් මේ කිව්වොත් නිවනේ තියෙන අර්ථ දැක්වීම කිව්වොත් ඒතන් සන්තන් ඒතන් පනිතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බෝ පටි නිසග්ගෝ තණ්හක්කෝ විරාගෝ නිරෝධෝ අන්තිම වචන දෙක විරාගෝ නිරෝධෝ නිබ්බාණ. ඉතින් එතෙන්ට යද්දි මේ නිරසකම එද්දි ඔක්කොම පයින් ගහන එක තමයි කරන්නේ. මේක නම් නෙමේ භාවනාව කොච්චර කිව්වත් පිළිගන්නේ. ඉතින් ඒකෙින් ද අර ඉටිපන්දම් භාවනාව කියලා විනාඩි 45 භාවනාව අඳුන් කූර ගහගෙන විනාඩි 45 යද්දි තමයි ඔන්න හොඳට එක චක්‍රයක් කරගෙන නවතින. උතනින් භාවනාව නවත්තනවා. නමුත් අපි කියන්නේ එතනින් තමයි පටන් ගන්න කියලා. ඉතින් ඒකෙින් ද ওই දිගටම කරගෙන කරගෙන යන්නයි තියෙන්නේ.
එහෙමයි අවසරයි ස්වාමීන් වහන්ස. ඒ වගේම අද ධර්මදේශනාව මම අහන් හිටියේ මික්සලාර එක හරහා. මේ මට එතනදී ධම්ම අපේ ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව හරහා මතක් කරපු කාරණාවකට මට යම් කිසි දෙයක් එකතු කරන්නත් වහන්සේගේ අවවාද පිණිස ඉදිරිපත් කරන්නත් අවසරයි. මේ දැන් උන්වහන්සේ මතක් කරේ අන්න මේක හරියට ඉදිරිපත් කරන්න මම පුළුවන් විදිහට ඒක මම ඉදිරිපත් කරන්න බලනවා ස්වාමීන් වහන්සේ අවසරයි. එතකොට මේ උන්වහන්සේ කිව්වේ දැන් ඔය සිතුවිලි එහෙම අර ස්වාමීන් වහන්සේගේ උදාහරණයත් එක්ක ඉදිරිපත් කරා මේ සිතුවිලි එහෙම මේ මැඩ පවත්න්න නැතුව අපි එක දිහා එනකොට ඒක ඒ කියන්නේ සර්ප්‍රයිස් කරන්න නැතුව හරි මැඩ පවත්වන්න නැතුව හරි එක බලන් ඉන්න පුළුවන් වුණොත් ඒකට අපි අර දෙන වැදගත්කම අඩු වෙලා මේ ඒක ආපහු එන එක නවතිනවා හරි ඒක අපිට වද දෙන එක නවතිනවා හරි කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට මතක් වුණේ දැන් අපි භාවනාවත් එක්ක මෙහෙම යනකොට එදිනදා ජීවිතයේදී වුණත් අපිට දරුවෙක්ක හරි වෙන තැනකදී හරි අපිට අත්දැකීම් දැන් එනකොට අපි ගැටෙනවනේ. දැන් එක්කෝ ඇයිලා මේ දරුවා මට මෙහෙම කිව්වේ, එහෙම නැත්නම් ඇයි මට මෙහෙම මෙතනදී වුනේ, එහෙම කියලා මේ ඉදිනදා ජීවිතයේදී එන තැන්වල අපි ඉස්සර ප්‍රශ්න කරපු තැන් අපිට පුළුවන් නම් මේක මට වෙන විදිහකට බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් මෙතනින් මේක මාව කොහෙට ගෙනියන්න දාවේ මේක මගේ පරීක්ෂණයක්ද කියලා තුමිනියක් වගේ බලන් ඉන්න පුළුවන් නම් ඒක ඇත්තටම ඒ තැන් මං සමහර අවස්ථාවල මට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ මහා අමුතු තැන්වලට මේ සිදුවීම හරහා ගිහිලා දානවා. ඒ කියන්නේ ගිහිලා දානවා කියන්නේ මේ ෆිසිකලි ලිටරලි ගිහිලා දානවා නෙමෙයි, අර මේ මානසිකවත් ඒ අද වෙනම හිතපු නැති තැනකට පත් වෙනවා. ඒ කියන්නේ දැන් දරුවෙක් එක්ක තරහ මේ දරුවා කෑ ගැව්වොත් එහෙම නේදට සැරකරොත් එහෙම ඔහොම කතා කරන්න හොඳ නෑ, එහා හරි මොන හරි කියලා. එහෙම නැතු ඒක දිහා වෙන පැත්තකින් කෝණකින් බැලුවොත් ඒක සමහරවිට එයාටම පස්සේ තේරෙලා එයා ඇවිල්ලා කියනවා මේ මං මෙහෙම ප්‍රශ්නකින් තිබීටි ඒක නිසා මෙහෙම කරේ කියලා සම්පූර්ණයෙන් එහෙම ඒක ආපහු වෙන්නේ නැති විදිහට විසඳෙනවා. එතන ඒ රිලේෂන්ෂිප් එකත් එතන බොහොම සීතල බවක් ගන්නවා. ඒ වගේ මේ ලොකු අද්දකීම් අපි අර ඉස්සර වටිනාකම දුන්නට ඒව දිහා අපිට තුමිනෙක් විදිහට ඒකට රියැක්ෂන් එකක් දාන්න නැතුව බලන් ඉන්න පුළුවන්. එහෙම දේවල් මම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමායින මම ගොඩ වෙලාව ගත්තා මම විස්තර කරගන්න.
ඔව් නෑ ඒක තමයි මේ කියන්නේ තියන්නේ අර ඒකට කියන්නේ ඒක තමයි කියන්නේ උපේක්ෂාව කියලා. ඒ කියන්නේ ඕක අවුරුදු 70 80 දී ඇවිල්ලා වැඩක් නෑ. ඕක භාවනා කරාට පස්සේ අර කලබලයක් නැතුව දෙයක් දිහා බලන් ඉන්න පුළුවන් ගතිය. ඒ කලබලයක් නැතුව දෙයක් දිහා බලන් ඉන්න පුළුවන් ගතිය ආවොත් තමයි තුන්වෙනික විදියට තමන්ගේ දිහා තමන්ගේ නාම ධර්ම දිහා තමන්ට බලන්න පුළුවන් වෙන. ඒකට කියනවා අනුපස්සනාව කියලා. ඒක ඒ චිත්තක්ෂණේ බෑ ඊළඟ චිත්තක්ෂණේ පුළුවන්. භාවනා කරන චිත්තක්ෂණේදී අපිට කියන්න බෑ ඒක භුක්තියට සින්න ඒක අයිතිර කරගන්න බෑ. හැබැයි ඊට පස්සේ කියන්න පුළුවන් මම මේ වගේ දෙයක් දැක්කා මේ වගේ දෙයක් අත්දැකීමට ලක් කරා කියලා. ටික කියන්න දෙයක්වත් නෑ ඊළඟ මොහොතේ ඒක මට මෙහෙම එකක් වුණා කියලා හිතද්දිම අපි ඒක අනුපස්සනා කරලා ඒකත් විපස්සනාවටම වැටෙන දෙයක්. ඉතින් ඒ වගේ උපේක්ෂාවකින් බලද්දී ගොඩාක් වෙලාවට මට ඇත්තටම මහණුණාට පස්සේ අපි හිතනවා අපිට ප්‍රශ්න එන්නේ නැති වෙයි කියලා. ඒ තරම් ප්‍රශ්න ගිහි කාලෙවත් ඇවිල්ලා නෑ. ඉතින් මේ ප්‍රශ්න එද්දී අර සිවුරක ඉඳන් පැත්තක ඉඳන් ඉන්න හින්දා අපි වැට දෙපැත්තේ වැට ගහලා තියෙන හින්දා ඒ වැටෙන් එහාට යන්නත් බැරි හින්දා සමහර වෙලාවට අපිටත් ඒ විදිහටම මේ ප්‍රශ්න එනවා. ප්‍රශ්න එද්දී හැබැයි මේ පැත්තකට වෙලා බලන් ඉන්න පුළුවන් ගතිය ටිකක් වැඩි වෙන්න හේතුව අපි කලබල නැති හින්දා. ඒ කියන්නේ අපි ගොඩක් විවේක නැති, يعني අවිවේක නැති හින්දා. එතකොට තමයි තේරෙන්නේ මේක අවිවේකී භාවය කොච්චර පිරිහිමේ දොරටුවක් කියන එක තේරෙන්නේ. මේ පොඩ්ඩක් විවේක වෙලා පොඩ්ඩක් කලබලයක් නැතුව ප්‍රශ්නයක් දිහා බලද්දි තේරෙනවා දඟලන දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. එහෙමම අර කියන්නේ මොකද්ද කරවාගෙන ඉන්නවා වගේ නිකන්, ඒ කියන්නේ පාඩුවේ ඉද්දි අර ඒ වරදවල් කරපු අයම ඇවිල්ලා කියනවා අනේ සමාවෙන්න මේ මම ඒ වෙලාවෙදි වැරදි තීරුම් ගත්තා. අපි හරි කියලා ඔප්පු කරන්න යන්න අවශ්‍යකුත් නැහැ. අපි හරි නම් අපි හරි නම් අපි අපි හිතේ විශ්වාසයෙන් ඉන්න පුළුවන් නම් ධර්මයේ විශ්වාසයෙන් ඉන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම අපේ එක පැත්තකින් කර්ම ගෙවිල යනවා. එක පැත්තකින් අපිව නිහඬ බඳක් වෙනවා. සහ දෙයක් කියලා හදනවට වඩා නොකියා හදන එකේ ඊට වඩා ලොකු ගැම්මක් තියෙනවා. ඒකින්ද මාව ඉස්කෝලෙන් අස් කරාට පස්සේ අපේ අම්මයි තාත්තයි කවදාවත් මට කිව්වේ නෑ මද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. අද වෙනකම්ම මම මේ ළඟදී අම්මා හම්බෙච්ච වෙලාවක කිව්වා මට මෙහෙම තාම කිව්වේ නෑ ඉස්කෝලෙන් අස් කරා අද වෙනකම් කිව්වේ නෑ එපා කියලා. අම්මලා දෙන අම්මයි තාත්තයි සෑහෙන දුකක් වින්දා. ඊ එපා කිව්වේ නැතිකම හින්දාම මම හැදුනා. හැදුනා කියනවත් අමාරුයි. නමුත් මේ වෙනකන් ආවනේ. ඉතින් ඒක ප්‍රධාන හේතුවක් වුණා. එදා අම්මා හරි තාත්තා හරි මට බැන්නා නම් ගැහුවා නම් සමහර විට මම ඒක ඒ වැරද්ද ඒක දිගටම කරන්න තිබ්බා. ඉතින් ඒකෙහිඳ ඒක ලොකු ආදර්ශයක් වුණා මට. නමුත් දැන් ඒ අම්මලට මතකත් නැහැ ඒ දේ. ඉතින් අම්මෙක් තාත්තෙක් කියේ දේ කරන්නේ ආදරෙන්. නමුත් අපිට ඒක මුළු ලෝකයටම කරන්න පුළුවන් නම් ඉතින් ඒක සතියෙන් කරන්න පුළුවන් නම් ඒක සතියෙන් වෙනමයි තියෙන්නේ. ඒක තමන් ගැන දැනගන්න නැතුව කරන්න බෑ. උපේක්ෂාවට එන්න නැතුව කරන්න බෑ. ආනාපානෙ බලන්න නැතුව කරන්න බෑ. අමාරුයි. කරන්න බෑම නෙමෙයි අමාරුයි. ඒක ලේසිම ක්‍රමය තමයි අරමුණක් අරගෙන මෙනෙහි කරලා උපේක්ෂාව හදාගත්තොත් මේ නීරසකම හදාගත්තොත් එතන ඉඳන් බලන් ඉන්න පුළුවන් ලෝකෙ පෙරළුණත් මෙහි බලන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ බලන් ඉන්න පුළුවන් ගතිය මුලින් මුලින් නෙමෙයි කියලා තේරෙන්න සෑහෙන කාලයක් ගියාට පස්සේ ඔක කියන්න දෙයක්වත් නැහැ කියලා හිතෙන මට්ටමටම සාමාන්‍ය වෙනවා. ඒක කොහෙන් ගියත් මම ඔලූස්සන එක තමයි අපි බලා ගන්න ඕනේ. ඒක තමයි ඔය කියවෙන්නේ. ඒක සමහර තැන්වලදී විතරක් වැඩ කරනවා. සමහර තැන්වලදී අපි අහු වෙනවා. ඉතින් අර වැඩ කරන තැන්වලදී එක තප්පරෙත් ඇති අර ඔක්කොම හොදලා දාන. ඉතින් දෙක චිත්තක්ෂණයක් ඇති හරියට අපිට ඒ වගේ වැඩක් වුණු සම්පජඤ්ඤයේ වැඩ කරොත් සතිය පාර හදලා දීලා සම්පජඤ්ඤයේ ගෙට වැඩම කරොත් එක තප්පරෙත් ඇති අර සංසාරගත රෝග නිවාරණය වෙන්න.
එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බන්දුලංක ප්‍රශ්න අහන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට අර බුද්ධි කාට කිව්ව වශයෙන් පොඩි කොටසක් අහන්න හිතුණා.
ඔව්
ස්වාමීන් වහන්සේ, දැන් වාසේ පෙර දුන්නා. නමුත් ඒක වැඩි
විස්තරයක්
මම යගේ හැදන්නේ ස්වාමීන් වහන්සේ.
ඒක තමයි ඒක කොහෙන් කියත් නේද.
සල්නද දැන් සක්මනක් කරනකොට එතන චේතනාපූර්වකව නෙමෙයි යන්නේ, චේතනාපූර්වක කියන්නේ පයවසෝන එහෙම කියන. හැබැයි එහෙම නොකිය කරත් මේ ඇතුළතින් යනවා, ඇවිදිනවා කියලා යනවා, සක්මනේ කෙරවර කියනවා, හැරුණා කියනවා, දැන් අහගෙන ඉන්නකොට බන අහගෙන ඉන්නවා කියනවා. සන්නසේ එතකොට ඒ කියන එකෙන් දැන් චේතනාවක් රහිතවන එක දැන් කෝපි ගන්න ඕනයි කියලා හිතෙනවා, කෝපි තියන්න ඕනයි කියනවා. ඉතින් සන්නසේ ඒක මේ එක මම යමද, එහෙම නැත්නම් සමන්සේ ඒක නිකන් හඳුරා ගැනීමේ සංඥාවක්ද, නැත්නම් ඒක පුරුද්දක්ද? මට වාසියක පොඩි
විස්තරයක්. සාමාන්‍යයෙන් ඒ ඔක්කොම බැටෙන ඉතින් වෙන කෙනෙක් නෙමෙයි මම, ඒ කියන්නේ මේ මල්ල ඇතුලේ නෝයි සිදුවීම් ඔක්කොම සිදුවෙන්නේ. ඉතින් ඔක්කොම අයිති වෙන්නේ මේ ක්‍රියාදාමයේ මේ චිත්ත චෛතසික වලට තමයි. ඉතින් يعني මේ චිත්තණු පස්සනාවිලුත් ওই ටික තමයි වෙන්නේ. අර වෙන්නේ අර සියුම් සියුම් වැඩ කරද්දිත් ඒක තමයි මේ ඉරියාපත සංදිවලදී තමයි මේ සම්පජඤ්ඤේ වැඩ කරනවයි කියලා මේ සඳහන් කරන්න දෙන්නේ. මේ ඒ හැම වැඩකදීම ඊට කලින් සිතුවිල්ලක් එනවා. ඇවිදින්න කියනදත් ඊට කලින් සිතුවිල්ලක් එනවා. නවතින්න කියනදත් සිතුවිල්ලක් එනවා. සමහර ඒවා ඇතුළත කතා වශයෙන් නිකනුත් යනවා. ඒ කියන්නේ මේ ඉඳගෙන ඉන්න වෙලාවට ඇවිදිනවා කියලා වගේ නිකන් සිතුවිලි දෙන්න පුළුවන්. ඒවා නිකන් සාමාන්‍යයෙන් අපිට ඇති වෙන සිතුවිලි. නමුත් තව සිතුවිලි කොටසක් තියෙනවා හැම වැඩක්ම කරන්න කලින් ඒ කරන වැඩේ පිළිබඳ සිතුවිල්ලක් එනවා. ඉතින් මේ දේවල් මේ අර ඔටෝ වැඩ කරන වැඩ කටයුතු වලදිත් ගොඩක් වෙලාවට නැතුව නෙමෙයි යටින් වැඩ කරනවා. මේ ටික අල්ලගන්න බැරි හින්දා තමයි ඔය චිත්තානුපස්සනාව හරි ගැඹුරු. ඒක මේ ඒ තැනට ගියාට පස්සේ කරනවා මිසක් නැත්තම් මේ අමුයෙන් කරන්න ගියාට පස්සේ පිස්සු හැදෙනවා කියලා කියන්නේ. ඒ සියුම් දේවල් අපිට තේරුම් ගන්න බෑ. හැබැයි හොඳට සියුම් කරාට පස්සේ මේ කාය සංකාර සංසිඳුණාට පස්සේ මේ වේදනාවත් හොඳට ඒක ප්‍රගුණ කරාට පස්සේ මේ ඒකේ තියෙන උපේක්ෂා මට්ටමට ගියාට පස්සේ පුළුවන් ඔන්න හොඳට මේ තමන්ගේ හිත දිහා බලා ගන්න මොනවද මේ වෙන්නේ කියන කටයුතු. ඒ කාරණාවේදී ඔය වගේ පොඩි පොඩි කෑලි අපිට අහු වෙනවා. ඒවත් මේක ඇතූලෙම සිදුවෙන දේවල්. සමහර අනුවත්ති කියා තියෙනවා ඒව ඇති වෙන්න කලින් සමහරට අතත් දිගාරින්න කලින් අපිට මේ සිතුවිල්ලක් ඇවිල්ලා තමයි මේ වැඩේ වෙන්නේ. ඒක ඔටෝ වෙනවා. ඇබ්බැහියට වෙනවා. නමුත් ඒක එන්න කලින් ඒ සිතුවිලි ටික වෙනවා. ඉතින් ඔය වගේ පොඩි දේවල් වලට වඩා කොච්චර ගැඹුරුද අපි සංසාරගත අල්ලගෙන තියෙන දේවල්, ඇබ්බැහි, ආශ්‍රව, අනුෂය, ඒවා අපි හිතන්නත් කලින් අපි රූපේ දිහා බලලා ඉවරයි. කොච්චර මිනිස්සු හිටියත් අපිට අදාළ රූපේ දිහා අපි බලන්නේ අර ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන නැත්තම් මේ ඇතුළත තියෙන කෝ එක හින්දා නැත්තම් ඒක කර්නල් එක ඉඳ නැත්තම් ඒක ඇතුලේ තියෙන මේ අර ඔලුවේ ගත්තාම මේ ඉඩ් එක කියලා කියන්නේ ඇතුළත තියෙන මේ මුල් බැහැගත් දේවල් හින්ද තමයි අපි මේ අපේ සිතුවිලි පවා වැඩකරන මුල දෙන්නේ. ඒක අල්ලන්න ඒකත් අහු වෙනවා අපිට ටික ටික. නමුත් ඔය දේවල් හරහා තමයි ඒකත් ගන්න. ඒවත් ඉතින් අර දැක්කට පස්සේ මගේ කියාගත්තොත් හරිම අමාරුයි. ඒව සාමාන්‍ය සිදුවෙන දේවල්. හැබැයි අපිට ඒ දේවල් වලට ක්‍රියාත්මක නොවී ඒ දේවල් බලාගෙන ඉන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න එක විතරයි අපිට තියෙන්නේ. ඉතින් මොකද ක්‍රියාත්මක නොවිත් බෑ, අපි පුරුද්දට ක්‍රියාත්මක වෙනවා. නමුත් පුළුවන් වෙලාවෙදී ක්‍රියාත්මක නොවී අපි බලන් ඉන්න එක තමයි අපි කරන සතිමත් භාවය. ඉතින් ඒක හැම පැය 24ම හැම වෙලාවකම කරන්න පුළුවන් දෙයක්. ඔලිත කියන්නේ කොහොමද තියෙනවනේ. ඉතින් ඔය වගේ දේවල් අපිට අත්දැකීමට හම්බ වෙනවා. ඒවත් ඉතින් මමයාගේම ඇතුලේ වැඩ. හැබැයි පුද්ගලයෙක් නැතුව බලන් ඉන්න පුළුවන්කම ආවට පස්සේ ඒව නිකන් සිදුවෙනවා විතරයි. ඒවත් ඇති දෙයක් නැහැ. ඇතුළත කතාවත් පැත්තකින් එයා නිකන් කියවනවා වගේ පැත්තකින් යනවා. ආනාපානෙත් තියෙනවා. අපිට අවශ්‍ය දෙයට හිත දැම්මොත් අපි එතන අහු වෙන ගතිය තමයි අපිට තියෙන්නේ. ඒ කෝකත් එකයි, ආනාපානෙත් එකයි, ඒ සිතුවිල්ලත් එකයි.
එහෙමයි සාරණංස. දැන් ඔය උස්මේ වුණත් අපි දැන් දිගයි කියනවා, කොටයි කියනවා, සැපවයි කියන ඉතින් ඒකත් සමානසේ කොටත් නිකන් තේරෙනවා. මේකත් මේ ඇතුළෙන්ම දාන කතාවක් කියලා මේ ඒකට අපි දෙන වටිනාකමත් ඒව වුණත් සමානසේ ඉතින් ඒක කිව්වට කමක් නැහැ. ඒක වෙලෙ ඉතින් ඇත්තට මේක දකිනවා. නමුත් ඒක කතා නොකර හිඳීම තමයි මම හිතන්නේ හොඳ.
ඒක තමයි ඒ නාම ධර්ම රූප ධර්මත් එක්කම ඒවට නැඹුරු වෙලා ඇවිල්ලා තියෙන. ඒකයි නාමය කියන්නේ. ඒ රූපයත් එක්කම මොනවදෝ ටිකක් කියනවා යා. එයා අදාළක් නැහැ. හැබැයි යා රූපයක් දැක්කොත් ඉන්න බෑ. මොනවද මේ මොකක් හරි සද්දයක් හරි රූපයක් හරි ගන්ධයක් හරි ස්පර්ශයක් හරි ආවොත් ඉන්න බෑ. කහන ගතියක් තියෙන නාම ධර්ම වල එල්ලීගෙන ඉන්නේ. මොනවා වුණත් කියනවා. රූපේ නැතුව ගියත් මොනව හරි කියනවා යා. තිබ්බත් කියනවා. ඒක ඉතින් අර ඇතුළත ඉඳන් තියෙන්නේ. ඒකින් අර ඊ ඇතුළත ඉඳන්නේ අපි බලන්නේ හින්දා අපිට මේක අල්ලා ගන්න අමාරුයි. ඒක මම කියලා හිතනවා. නමුත් ඒක ස්වභාවයක්. හැබැයි ඒකේ මම රින්ගගෙන කරන වැඩ ටෝගයක් තියෙනවා. අන්නේ ඒ ටික තමයි අපි පොඩ්ඩක් පැත්තකට වෙලා බලන්නේ. මම යාට පැත්තකට. හැබැයි එතකොට මම යා පැත්තකට වුණත් අර වැඩ ටික ඒමු වෙනවා. ඉතින් ඒක තමයි අපි ටික ටික පුරුදු කළ යුත්තේ. ඒ හැම ප්‍රශ්නයකම එකම දේ තමයි තියෙන්නේ. ඉතින් අර උපේක්ෂාවට ආවට පස්සේ තේරින් ටික හරි වටිනවා. ඉතින් ඒක සාකච්ඡා කරන්න මෙහෙම වේදිකාලා ලැබිච්ච එක ගැන මන්නම් හැමදාම සතුටු
වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. යන දැනක් නැහැ ස්වාමීන් වහන්සේ. වහන්සේ බොහොමත් නැතිින් ස්වාමීන් වහන්සේ හැදිලි කැපීීමට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සම්බන්ධ විසිරෙන අනිත්‍යයෙන් ගැප් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තව තියෙනවා සාන්නාසේ ආපිලාවේ වැඩම කර ඉන්න වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නේද ස්වාමීන් වහන්සේ?
ඔව්.
ඔව් ඒ වගේ මොකද මම හිතන්නේ ස්වාමීන්
වහන්සේ අර නිරෝස් කුටියට ඇවිල්ලා කියනවා සාමින් වහන්සේ බැහැ දකින්න ආවේ. බැහැ දකින්නලු. නිතරම හිතියද බැහැ දකින්නලු.
නිරෝස් ඉන්නවා ස්වාමීන් වහන්සේ තාම.
ඉන්නවා ජීවිතුන් අතර ඉන්නවා මේ ලෙඩ වලට බේත් කර කර ඉන්නවා.
ඒක තමයි නේද ස්වාමීන් වහන්සේ? මගේ අර දෙවනියට අහන්නයි කියලා තව ප්‍රශ්නයක් තිබුණා. ඒක අහන්න අවසරයි. මේක ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන ගෙවිලා දැන් මුකුත් නැතුව අපි කිසිම දැනුමක් නැහැ. දැනීමක් තියෙනවා නමුත් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔය වෙලාවේදී හිතනවා දැන් උස්ම නැතුවත් දැන් ඉන්න පුළුවන් කියලා හිතනකොටම ඔන්න ඒ සිතිවිල්ල ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ අර උස්ම හිතන්නකෝ දිග නෑ ඔර්ලෝසු කට්ට කර චුට්ටිය ඊටත් වඩා චුට්ටියට වගේ ටික් 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 ගාලා උස්ම හට ගන්නෝ නැති වෙනවා. පාස ඕක දැනෙනවා. ආයෙ දිගට යනවා. ආයෙ නැතිලා යනවා. ඒක ස්වාමීන් වහන්සේ අපි අර උස්ම ඕනයි කියලා මෙහෙම දාමු. අපි අර උස්ම නැහැ කියලා අවශ්‍ය නැහැ කියලා හිතන සිතුවිල්ලේදී සංස්කාරයක් ඇති වුණයි කියලාද කියන්නේ? එහෙමනම් ඒ සංස්කාර ඇති නොවන වෙලාවදී හරි නොකරන වෙලාවදී හරි අපිට ශක්තියක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට ඔක්සිජන් අවශ්‍යත් නැහැ. මම මේ දැන් සයන්ස් පැත්තට යුට්ටක් යන්න ස්වාමීන් වහන්සේ. නමුත් අපේ සෙල් එකකට ජීවත් වෙන්න අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය තියෙනවා. එනර්ජි ඩෙවලොප් කරන්න ඒ ග්ලූකෝස් බ්‍රේක් ඩවුන් කරන්න මොනවා හරි අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවනේ. අපි කියන්නේ උස්ම නැහැයි කියලා හිතුවත් අවශ්‍ය නැහැයි කියලා හිතුවත් අර ටික ඇතුලෙන් යනවා. නමුත් අර හිතන වෙලාවේදී උස්ම නැහැයි කියලා එතනදී ආයේ උස්ම දැනෙන්න ගන්නෙ මොකද්ද ස්වාමීන් වහන්ස? මට පොඩ්ඩක්
ඔය ඒක ඉතින් අර උස්ම නෑ කියලා කියන්නේත් අපේ හිතමනේ. ඔය උස්ම නැතුව නෙමෙයි මේක. ඒක අර පරිසම්පදා මාධ්‍ය තියෙනවා. කොටස් 6කට ඔහො 5කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ ඕලාරික ආනාපානීය, අවලාරික උස්ම ගැනීම, උස්ම පිට කිරීම. ඊට පස්සේ මට මතක නෑ ඒ හරියටම නම් ටික. සියුම් උස්ම ගැනීම පිට කිරීම, සුකුම උස්ම ගැනීම පිට කිරීම, සුකුමතර උස්ම ගැනීම පිට කිරීම. ඒකේ සඳහන් වෙනවා අඩුයි ඇත්තටම නැතුවම යනවායි කියන කතාව. හැබැයි උස්ම ගැනීමත් පිට කිරීමත් අතර තියෙන හිස්තැනක් තියෙනවායි කියන සඳහන් තියෙනවා පටිසම්භිදාමත්. නමුත් මේකෙදි අර ඒ තියෙන සියුම් ගතිය අපිට සමහරවට අල්ලා ගන්නත් අමාරු ගතියක්. හැබැයි උස්ම දිහා බැලුවොත් තියෙනවා සියුම් එකට. සියුම් තියෙනවා. නමුත් ඊට පස්සේ අපිට කාය සංකාර සංසිඳුනයි කියන්නේ ඒක පිළිබඳ අපේ දැනීම අඩු වෙනවා. හැබැයි සංස්කරණය නැති වෙන්නේ නැහැ. කාය සංකාර කියන්නේ කය පිළිබඳ සංස්කරණය අඩු වෙනවා. ඒක නැති වෙලා නැහැ. හැබැයි මේ හිත පිළිබඳ සංස්කරණය එහෙමම යනවා. ඉතින් හුස්ම නැහැයි, හුස්ම අඩු වුණා, දැන් ඒ කතන්දර ඔක්කොම කියන්නේ එයා ඉතින් හදාගත්ත දේවල් නේ. එයාට අදාල් නැහැ හුස්ම ඇති වුණා නැති වුණා. ඒක ඒ විදිහටම අත්විඳිනවා නම් එයාට අදාල් නැහැ. එයාට ඒක හිතන්නවත් දෙයක් නැහැ. ඒ යන විදිහට යනවා. හැබැයි හිතට ඉන්න බෑ හුස්ම නැති වුණාට පස්සේ නෑ ආ දැන් හුස්ම නැහැ කියලා හරි කියනවා. ඉතින් ඒක තමයි එතන තියෙන අර නාම ධර්ම වල තියෙන මේ 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 හරි සියුම් ගතිය. ඒක තමයි ටිකක් අල්ලා ගන්න අමාරු. ඒක කාලයක් ගියාට පස්සේ කියන්නේ ඒක මැජික් කාර් එකක් වගේ කවුරු ගියත් ඔතන අහුවෙන තැන ඔතන තමයි කියලා. ඉතින් ඒක කාලයක් එක්ස්පීරියන්ස් කරලා 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 ඇත්තටම මේ ප්‍රීතියක් සතුටක් භුක්ති විඳින වෙලාව ඒ මොකක්වත් හිතන්න බෑ. ඊට පස්සේ තමයි ඔය කියන්නේ ආ දැන් ඔයා හොඳයි ආනාපානි නෑ නේද? ආ දැන් ආනාපානි තියෙනව නේද? හොඳයි නේද ඔයා? කියලා වගේ එකක් සියුම්ම යටින් යනවා. ඒක අපිට තේරෙන්නේ නෑ. අපිට කියන්නේ හුස්ම නෑ. ආ දැන් හුස්ම තියෙනවා කියලා. ඒකින් හින්දා ගොඩක් වෙලාවට සංඥා වැඩි වුණාම දන්නවා වැඩි වුණාමත් අපිට භාවනාවේදී සමහර තැන් වලදී අපහසුයි. දැන් ගොඩක් අර ගහින් කොළයක් වැටෙද්දී එක සාමිනවහන්සේ කෙනෙක් රහත් වුණා කියලා සඳහනක් යදෙනවා. ඉතින් අර අපේ ආමඳුරු කෙනෙක් කියනවා ගහින් කොළයක් වැටෙන්න බැයිලු එකපාරට හිතෙනවලු යකෝ දැන් රහත් වෙයිද නැහැ කියලා. ඉතින් ඒ වගේ අර අර අපි ඒ ටික දන්නේ නැත්නම් ඇත්තටම ගහින් කොළයක් වැටෙද්දී රහත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් දැනගත්තට පස්සේ එයා හිතින් හිතනවා ඒක රේරුකාණී සාමිනවහන්සේ පොත්වලත් තියෙනවා මේ 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 ඒ හිතෙන හිතනේවා ඒ මෙනෙහි කරනවා. දැන් මට මේ හොඳයි කියලා හිතෙනවා. ආ ඒකත් හොඳයි 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 කියලා මෙනෙහි කරන ගතියක් තියෙනවා. මේ මෙනෙහි කිරීමෙන් ඒ බලාපොරොත්තු වෙන්නේ අර අර හිතට අහු වෙන්නේ නැතුව අපි හිතේ තියෙන ස්වභාවය අපි ඇල්ලුවා කියන නැත්තම් ඒක අහු කරගත්තා කියන එකට තමයි මේ මෙනෙහි කිරීම දාන්නේ. ඉතින් මේ මෙනෙහි කිරීම නොකරත් අපිට පුළුවන් හොඳට මේ එනේ දේවල් ආ මෙහෙම හිතනවා කියන එක දැක ගන්න. ඒක ඒක දැක ගන්නෙත් තව හිතකින්. නමුත් ඒ විදිහට පස්සෙන් පස්සට ගිහිල්ලා තමයි අනුපස්සනාව කරද්දි ඉතුරු වැඩ ටික වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ඔය දැන් ඉරියව් හතරනේ මූලික වශයෙන් දීලා තියෙන්නේ. මං කළවසක් ඔය මේ ස්විමින් කරනකොට ඔයගෙම උෂ්ම අවශ්‍ය නැහැයි කියලා වගේ තියුණා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක කියන්නේ මං අර දැන් ශරීරයට හිත දාගෙන වින දැන් ඉස්සරහට යන කකුල් දෙක ඉඳී චංචල වෙන මොමන්ට්ස් ඔක්කොම දැන් බලබල ඉන්නකොට අර අපි සක්මනේ දේම වගේම තමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මෙතනදී උනේ මං මේ ඇතරම මූදේ පීන පීන හිටියේ මේ මං ටිකක් අර ඩයිව් කරන්න වගේ යට ගියා. ගිහිලා එතනත් මට තේරෙන දැන් හුස්ම ඕන නැහැ නේ කියලා වෙලා ස්වාමීන් වහන්සේ. පස්සේ තුන මේ කොහෙන් මතුවෙද්ද නැහැ නේ කියලා ආයි උඩට ආවා. ඔය දැන් එතනත් මට හිතා ගන්න බැහැ ස්වාමීන් වහන්සේ ඇයි එහෙම උනේ කියලා. මොකද දැන් අපි අර ඇක්ෂන් එකක් කරනකොට අනිවාර්යයෙන්ම ඔක්සිජන් ඕනේනේ. මං අර ඒ පැත්ත දැන් මේ ආනාපාන සතියට වඩා මං කල්පනා කරේ අර පැත්ත නිකන් මොනවාද සයන්ස් පැත්ත හුස්ම නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑනේ කියන ඔය එක තමයි උඩට ආව.
ඔව් ඒක තමයි අපිට තියෙන
දැනීමත් හැමතිස්සෙම බාධාක් වෙනවා නේද
ස්වාමී. මරුණත් නිකන් දැකි සමහරවල්ලා මේ මරුන් නැත්නම් අනිවාර්ය සංසාරේ තමයි. මොකද අර දැනුමත් එක්ක කොහොමදත් අපිට මැරෙන්නවත් දෙන්නේ. ඒ කියන්නේ මං කියන්නේ ගිලෙන්න කියලා. නමුත් අපිට සංඥා ටික ඔක්කොම වැඩ කරන්න ගන්න එතන. ඒකින් අසරණ වුණාට පස්සේ තමයි එන බයත් එක්ක තමයි ඔක්කොම වැඩ කරන්නේ. ඒකේ නාම ධර්ම තමයි හරි සිවුම් අල්ලගන්න. ඒක දැනුම වශයෙන් තමයි එන්නේ. නමුත් එන්නේ විචිකිච්ඡාව. ප්‍රඥා වශයෙන් විචිකිච්ඡාව වංචනය කරනවා.
බොහොම things I know sir. ගොඩාක් දේවල් අද දැනගත්තා. කොරෝනා වලට පින්සෙත් දෙන්න මං හිතන්නේ අපිට මේවා ඔක්කොම හම්බුනේ නේ ස්වාමීන් වහන්සේ.
ඒක තමයි ආරේ. හරි එහෙනම් මාත් මේ කියනවා මේ ලොකු සාන්නාසික රොක්හැම්ප්ටන් සතිපාසලක් මොකක් හරි කියනවා ඒක සම්බන්ධ කරලා මම එහෙනම් ඒකට අපි යනවා. එහෙනම් ගොඩක්
එහෙමයි. කොහොමත් තින් ස්වාමීන් වහන්සේ.
හරි තිරුවන් සරණයි.
පත්මනන්දා මම නැවතත් බාර දෙනවා වැඩසටහන කරන්න.
බොම් පින්නදීප් අපි එහෙනම් මේ පුණ්‍ය අනුමෝදනාව කරමු. ඒ සඳහා මම නාමන්තර ආරාධනා කරනවා.
බොහොම පින්පත් නැන්ද තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අද දවසේ අපිට නම් කියන අවසරයි ධම්ම කුසල ස්වාමීන් වහන්සේ නම් කියන අවසරයි ධම්ම සාගර ස්වාමීන් වහන්සේ සතිමත් වීම සම්බන්ධව දේශනාවක් සහ කමඨාන් සාකච්ඡාවක් ආශ්‍රයෙන් සුවිශේෂී අනුග්‍රහයක් දැක්වුවා සතිමත් වීම දිනු කර ගැනීම පිණිස ඒ සියලු රැස්වනා වූ පුණ්‍ය ධර්මයන් අපි ඔබ වහන්සේලාට අනුමෝදන් කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පතත් වේවා නිවන් ධර්මයන් අවබෝධ වේවා සාදු 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 ඒ වගේම මේ රැස් වූ සියලු කුසල ධර්මයන් අපි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත්ව වේවා නිවන් ධර්මයන් අවබෝධ වේවා සාදු 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 ඒ වගේ මේ වැඩසටහන ආරම්භයේ පටන් මේ දක්වා කරගෙන ඒමට උපකාර වුණු අපකැප වුණු සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත්ව වේවා නිවන් ධර්මයන් අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වෙන සියලු දෙනාටත් බුද්ධ පරිනිර්වාණය පටන් මේ දක්වා මේ ශාසනය පවත්වා ගැනීමට උපකාර වූ සියලු පිරිස් පින් කැමති සියලු පිරිස් වෙතත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා ඔබ සැමටත් නිර්වාණ ධර්මයන් අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා සාදු 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 පෙනෙන නොපෙනෙන සියලු පිරිසට පුණ්‍ය අනුමෝදනා ගාථා සජ්ජායනා මගින් සිදු කරමු. එත්තාවතා සම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා සම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා සම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං අපසේන සෑම දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. සාදු සාදු සාදු. අප සියලු දෙනා වෙත නිවන් අවබෝධන තුරුම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුරත්පත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ මයාකතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං ස්වාමිනාකතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ තතියම්පි ඕකාස වන්දාමි බන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. බොහොම පින් පද්ම නැන්දර නැවත බාර දෙන වෙලතරාණ ඉරුණ සරයි.
හරි බොහොම පින් නාමන්ත හිනන් සෑම දෙනාටම සතිමත් සතියක්ම වේවා. ලබන සතිය අපි නැවත හමු වෙමු. ඊළඟ මේක වැඩසටහන අවසන් කරනවා.
තිර දිනාටම සතිමත් සතියක් වේවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.